අකුසලයේ අධිපතිව අකුසලයේ ඇතිවීම ඒ වගේම කුසලයේ ඇතිවීම අභ්‍යාකතයේ ඇතිවීම දැන් මේ කියන කාරණා කොහොමද වෙන්නේ කියන එකයි මේ අහන්නේ දැන් අකුසලයේ අධිපති වෙලා සිද්ධ වෙනවා කියන්නේ මෙහෙමයි දැන් යම්කිතුමු යම්කිසි කෙනෙක් අකුසල් කරනවා අකුසල් කරපුවාම අකුසල් වල විපාක ගැන අහනවා ධර්මයෙන් ඔර ධර්මයේ කිරේ විශ්වාසයක් ඇති වෙනවා බොහෝ කාලෙක මම මේ බඳු අකුසල් කරලා තියෙනවා එහෙනම් මම ප්‍රමාදුනත් එහෙම මම සිද්ධින් අපාගත වෙනවා එකින් අප්‍රමාදයෙන් නිතර මාර්ගය වැඩි ඉති කියනවා ඔබ ඒ ඔක්කොම අත්හැරලා ඉතින් මාර්ගය කුසල ඉදලා අකුසලයේ උපනිශ්‍රේ වෙලා එතනින් කුසලයට බහැදුවා සමහර කෙනෙක් ඉන්නේ අකුසලයේ හුරු පුරුදු කරගෙන අර වගේ බණක් අහන්න හම්බුනේ නැහැ ඔහුට ඒකේ ආස්වාදය යලි යලි ආවර්ජන කළා ඒකටම ගැලපෙන මිතුරු හම්බ වුණා අකුසලයේ මොහු හුරු පුරුදු කරගත් අසාධාරණ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරලා ඔහු තවත් අකුසල් කරගන්නවා අකුසලයේ අකුසලයේ තමයි තොර හේතු වෙන්නේ. අකුසලයේ කුසලයේ හේතු වෙන්නේ අර විදිහටයි. අභ්‍යාකටයේ හේතු වෙන්නේ ඊටවල. මොකද අකුසලයත් වලින් කටයුතු කරමින් සමහරවිට ඒ මුදල ඇතෙන ඉහාට ගිහිල්ලා. ඒකෙන් නැවත ගොඩ නොනැගී සත්‍යයට පත් කරගත්තොත් මාර්ගඵල අවබෝධයක් කරගන්න. ඒ කටයුත්තෙන් කෙරෙන කටයුත්තට මේ ඉඩ හම්බ වෙන්නේ නැතුව යනවා. කුසලයේ කුසලයේ හේතු වෙන්නේ. දැන් කුසලයේ ගැන කරලා කුසලයේ පිළිබඳව ඔහු වැඩි යහපත මත ඒකම තේරුම් අරගෙන ඒක යථාර්ථයේ තේරුම් ගත්තොත් ඒක වටිනාකම තේරුම් ගත්තොත් ඔහු යලි යලි කුසලයේ හේදෙන්න පුළුවන් ඒක කුසලයේ කුසලයේ හේතු වෙනවා දානං දත්වා සීලං සමාදිත්වා සං ගරුණකත්වා මානං උප්පද්දති දිට්ඨිං උප්පද්දති මානිය උපදිනා දෘෂ්ටිය උපදෝ දැන් සමහර කෙනෙක් ඉන්නවා මම මෙච්චර පින් කරලා තියෙනවා බලවනාද කරලා තියෙනවා. මම අහලා ගත්තා කියලා කියලා තියෙනවා. දැන් මෙහෙ මහ මාන්නෙන් අහන. උදේ එයා හිතනවා. ඒකාන්තයෙන්ම මේ මාන්නේ ලැබුණාම මාන්නේ මේ අකුසලයක් වෙනවා. උදේ ඒ මුල් කරගෙනමයි මාන්නේ දෙයක්. උදේනේ උදේලේ අකුසලයක් සිද්ධ කරගන්නවා. අපි නම් මහ දන් දීලා තියෙනවා. උඹලා කොහෙද? උඹලා කොහෙද? ඉතර වන්දනා. අමාරුයි එහෙම කියන්නේ. ප්‍රමාණ්‍ය කරගන්නවා. මම නම් අපාගත වෙන්නේ. මම මුලින්ම වින් කරේ කිව්වේ. ඒ වින් කරපු වලින් අපාගත වෙන විදිය නෑ. මොකද අපි හිතා ඉන්නවා වින් කරලා අපාගත වෙන්නේ නෑ කියලා. මම මෙච්චර වින් කරලා තියෙන මම නම් අපාගත වෙන්නේ. ඒක දෘෂ්ටිය. දිට්ඨිය උපදින. දිට්ඨිය උපදින. දැන් මේ අභ්‍යාකත කියනකොට කුසල් අකුසල් නොවන හරියනේ මේ පෙන්නන්නේ. අභ්‍යාකත කියලා දැන් මේ මාක්ලියේ කය හටගත්ත විපාකයක් අවුල. විපාක අභ්‍යාසකයි. මුදල් ලකුසල් දෙකින් කර්ම වලට වැටෙනවා. ඒකින් හටගන්නා විපාකය. දැන් කුසලයක් කරලා හටගත්තාම අපි දැන්කෝ ආයුෂ වර්ණේ සැපේ බලේ නුවණ ලැබෙන විදිහට හටේතු කරලා දන් දීනවා. ඔව් ඒකේ. මේ බඳු පිරි සම්පත් ලබන්න, ආයුෂ සම්පත් ලබන්න, සැප සම්පත් ලබා ගන්න, ධන සම්පත් ලබන්න හේතු ආශ්‍රවන්තේ කියලා උපන්නා. දැන් ඒක අභ්‍යාසකය. ඔන්නම් ඔහුට පුළුවන් ඊට පස්සේ. ඒක මුල් කරගෙන. යලි යලි පින්දහම් කරන්න. ලැබිත වාසනාවෙන් ලොකු යහපතක් කරගන්න පුළුවන්. අභ්‍යාසකය මුල් කරගෙන උපනිශ්‍රේ කරගෙන ඒකින් දුරලයක් කරගන්න. ඒ වගේම ඔන්නම් පුළුවන් ඔහුට ඔහුගේ ධන සම්පත් ඔක්කොම අරගෙන හැමති පට්ටමක් එහෙම අරගෙන අනික ඒක පාර ගහලා තමන්ගේ බලය බල පුළුවන් කාර්යයක් අපේන්දලා අසාධාරණයක් කරලා ජය අරගෙන ඒකෙන්වත් වෙන්න පුළුවන්. එන්නත් අභ්‍යාසයෙන් මුලින්ම අකුසලයක් කරගන්න පුළුවන්. ඒ විදිහට. ඔන්නම් විදෙන්නත් ආර්ය මාර්ගය පූර්ණ කරගෙන විදෙන්නත් පුළුවන්. දැන් නාමය රූපේට සාජාත ප්‍රත්‍යයෙන් පත්වෙන්නේ. නාමය රූපේට විප්‍රයුත් ප්‍රත්‍යයෙන් පත්වෙන්නේ. සාජාත ප්‍රත්‍යය කියන්නේ රූපේ සතර මහා භූතය සතර මහා භූතයන්. ආපෝ ධාතුව, තේජෝ ධාතුව ආදි වශයෙන් ධාතු හතර. එක එක ස්කන්ධයක්. එකින් එකට පැත්තේ වෙන්නේ. ඒතර නාමය රූපයන්ට පැත්තේ වෙන ප්‍රමේ හේකයි. විප්‍රිත පැත්තේ පැත්තේ වෙන. සම්පවිත කරන්න බෑ නාම රූප. එදේ දෙකම. ඔව්. නාම රූපේ නාම රූපයන්ට එන්නේ එහෙමයි. ඒ විඥාන පත්‍ය මේ විඥාන පත්‍ය නාම. විඥාන පත්‍ය රූප. විඥාන පත්‍ය නාම රූප. ඒ විදිහට තමයි විග්‍රහ වෙන්නේ. විඥාන විඥානේ කාජාතපත්තේ නාමයටපත් වෙනවා. විඥානේ විපරිතපත්තේ රූපයටපත් වෙනවා. මේ පත්තේ වෙන ආකාරය කියලා නැහැ නේද? විඥානපත්තේ නාම රූපං කිව්වා මිස විඥානේ නාමයේ රූපයටපත් වෙන ආකාරය විග්‍රහ කරන්නේ. අනේ සෝවිසි පත්තේ තුලින් ගියාට පස්සේ තමයි ඒක තෝරා ගන්න පුළුවන්. පත්තේ වෙන ආකාරය. සම්බිතපත් වේ. රූපිතපත් වේ. රූප ධර්මයේ අරූප ධර්මවල විපරිතපත් වීමපත් වේ. රූප ධර්මයේ රූප ධර්මයන්ට සම්බිතපත් වීමපත් වේ. නාම ධර්මයේ නාම ධර්මයන්ට සම්බිතපත් වීමපත් වේ. මේ පත් වෙන ක්‍රමයේ දැනගන්නනේ අර කතාව තුන. රූපය රූපයන්ට සාජාතපත් වීමපත් වේ. කලගෙඩියක් නිපදවන මේ කලගෙඩිය නිපදවන්න ගත්තාට පස්සේ අපිට කියන දූවිලි ටික මඩ වේලබු මඩ පුරු කරලා දූවිල්ල වගේ ගන්න දෙන්න. මොකද කලගෙඩියක් හදන්න කියන්නේ. දැන් වතුර නැහැ. කොහොමද කලගෙඩිය හදන්නේ? අර ටික වතුරේ මැට්ට අනලා වැඩි කරලා ඒකෙන් හැඩපළිය අරගෙන කලගෙඩියක් විදියට රකස් කරලා එහෙම ගත්තා. හැබැයි මේ කල්ලේ ගාන විදේනවා. දැන් මේක හේජල් ධාතුවේ හැම හත්කිරීම දෙන්න. ගිනියම් කරලා ඒක ආධාර කරගන්න. ඉතින් ওই જાතියෙන් හැදුවට පස්සේ අර ආපෝ තේජෝ ආයෝ පටවි කියන මේවායි සම්මිශ්‍රණයක් කරලා ඒකෙන් හදගත්තේ දැන් අර කලගෙඩිය කියන කොට හදා ගන්නවා. රූපයක් හදා ගන්නවා. සම්මත රූපය. ඒක ධාතු සංකල්පනේ හැම වෙලේම. දැන් ධාතු වශයෙන් කියන එකේ මූලක් තියෙන ආපෝ තේජෝ ආයෝ පටවි. එතන කියන්නේ ආපෝ කියන්නේ බැඳෙන ලක්ෂණය. ඒකින් එකට බැඳෙන ලක්ෂණයයි. ජලයට නෙමෙයි. තේජෝ කියන්නේ යමක් තෙද ගැනීමලා නෙමෙයි ඔප් නැංගිලා එන ගතිය. කානාත් වෙලා පිටන ගතිය ලක්ෂණයක් තියෙනවා. ඒ ගතියද. වායෝ කියන්නේ සැලෙන බව. ඒ විදිහට නම්ය සුළු භාවයේ නැමෙන සුළු භාවය ඒකට ඒක වායෝ කියනවා. රටවි කියන්නේ ඒකේදී පළු ගතිය. ඒ ගති ලක්ෂණ හතරයි මුලටම ආවේ. ගති ලක්ෂණ හතරේ මුල නාමයේ හටගන්නවා. ඒවා ගති වලටයි. ගතියේ චිත්තජ රූප හෝ කර්මජ රූප නිස්පාදනය කරලා ඊට පස්සේ තමයි ධාතු වශයෙන් හට ගැනීමට මූල ආරම්භයේ රූප ධාතු වල මුල හටගන්නේ. හිතේ හටගත්තේ ගතියේ අනුකූලව රූපය නිස්පාදනය වෙනවා මේ જાතිය තමයි වෙන වෙනම හැදෙන්නේ. ධාතු හතරට ජලය, පොළව, ඉන්න උලක කියන හතරකින් ධාතු හතර හටගන්නවා. ධාතු හතරෙන් තමයි ගණිවන වස්තු හටගන්නේ. මේකෙදි හුඟක් ඉස්සර කරලා තියෙන හුඟක් නෙමෙයි නර අභිධර්මයේ ගැඹුරම කොටස් වල තියෙන හුඟක් විග්‍රහයක් මේ තියෙන. මම ඒකයි කිව්වේ මේක අර පොතේ විග්‍රහ ගත්තහම සෑහෙන විග්‍රහයක් මෙහෙම තියෙනවා කියලා ඒක. මෙයා විග්‍රහ කරන්න කිව්වොත් එහෙම සෑහෙන මේ අභිධර්මයේ මහා විශාල දැනුමක් ඒ දේශිත ධර්මයේ පිළිබඳ විග්‍රහ කරන දහම් පිළිබඳව හැම දැනුමක්ම ලැබලා තියෙනවා. මේ වචන පිළිබඳ අර්ථ දැනගෙන තියෙනවා. සෑහෙන විග්‍රහයක්. මෙච්චර දුර ගිහිල්ලා මේ කියන්න බුණා ඉතින් අභිධර්මයේ පිළිබඳව ගැනීමේ විශේෂඥය වෙන්නේ. මේ මූල ධර්මයේ තේරුම් ගත්තාම අපිට ඇති ලෝකයේ පැවැත්ම මෙහෙම හටගන්නවා කියලා දැනගන්නයි. ඒකට හේතු වන්නා වූ අවිද්‍යා තෘෂ්ණා දෙකේ මූල ධර්මයේ දැනගන්නයි. ඒක පිළිහැර ගහම මේකෙන් මිදෙනවා දැනගන්නයි. මේ පටිච්ච වාර, සහජාත වාර, පත්‍ය වාර, නිසේ වාර, සංසක්ත වාර, සම්පවිත වාර, සංඥා වාර මේ සෑම ක්‍රියාවක්ම වාර හතකට බෙදෙනවා. මේදී මේ විග්‍රහය තියෙනවා. අතිවත්තාන දිනා මම වත්තාන මහා ප්‍රකරණ සම්න්නේ හේතුකාන ඡන්දේවර හඳුළු ලියව පොතක තියෙන අංග සම්පූර්ණ විස්තර. හැබැයි තේරුම් ගන්න හරි අමාරුයි නුඹා විග්‍රහ කරලා තියෙන්නේ. ඔය තේරුම් අරගෙන ගන්න ගතිය අභිධර්මයේ පිළිවඳ හසල දැනුම මේ දැනට තියෙන විස්තර ගැන දැනගත්තේ. අත ප්‍රකාශ කිරීම උගත් තියෙන්නේ. ඒ වගේම අටුවා ටිකාවලින් කිවිදියා විග්‍රහ කරලා ඒවා පිළිවඳ ආචාර්ය වාද වෙන්නද නතර කරලා තියෙන්නේ. ඒ තේරුම් ගන්න ඕනේ අපි. ඒ කියන්නේ පဋාණේ යඳුරු පැටි හුඟා විග්‍රහකල ධර්මයේ සාධිකත් එහෙම පဋාණේ කියන්නේ අභිධර්මාර්ථය ඔකේ නෑ. ඒක තියෙන වෙනස් අර්ථයක්. කොහොමද කියනවා? අතීත අනාගත වර්තමාන තුන් කාලයෙම පැවැත්මට සම්බන්ධ වෙන හැටි. ඔකම සම්බන්ධයිනේ. අපි වර්තමානයේ ජීවත් වෙමු අතීතය අමතක කරමු කියලා කෙනෙක් දැන් මේ කාලේ හැමක් කතා කියනවා. අතීතයේ ගිවිලා ගියා. අනාගතේ ආවේ නෑ. වර්තමානයේ විදර්ශනා කරන්න ඕනේ කියලා මේ විදිහට මේ අවස්ථා තියෙනවා. දැන් ඒ කියන්නේ අර්ථය වෙනස් කරපු නිසා තමයි ඒ ප්‍රශ්නේ මතුවෙලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් දෙහත් පිටක් වල ගන්න පුළුවන් නම් ආවුනේ හරි කාට හරි බුලත් දා ගන්න පුළුවන් කෙනෙකුට අතීතයේ මේක දැනගෙන හිටින මේ බුලත් බව මේ ගුවක් බව දැනගත්තේ කොහොමද කියන්නේ? අතීතයේදී අධ්‍යක්ෂ ඉතිරි නිගමනයේ ස්වාමීසක් කියලා බුලත් ගුවක් හඳුන්වලා කියලා. ini yang dan ini kan. Jadi itu belatilah kau nanti gini gitu, jadi nanti gini gitu. Eh boleh tuh ibu, kau itu hulu dua kali, kos kali, dia kali. Arahnya bila legal katai, arahnya boleh ambil nanti. Gua katai, itu kau tuh ini gitu lihat aja arahnya. Anda bulat sih lakin, jadi nanti orang kayak gitu. Kau bulat tak bulat ini nana, gua kau bulat lagi ini nana. Ya kamu udah apa? Warta mana mahu terbawa kita ini mungkin? Tapi ada sih mungkin. Dan hati awal itu kalau dharma itu ni gembur bawa tak sendiri sama. Nanti mihawala, jen Buddha pelatnya mihawala hitam, pertahan ni kan lebih bahagia lagi tu. Ikan ini lebih dharma perhati lebih manisah. Mahati itu dah hampir lah sih kini ni, dan ini ni sah. Sama ni jangan ada niwan jadi mesti itu cara kita dah hampir ni. Mereka serawa ke bawah itu kotor sahaja. ये श्राव के बोलते थे कोटा से तो नहीं ये बुद्ध के लिए आते हैं अरे हाथली जिदा हाथ दर्मा कांडे आता है ये तो नहीं लगान तो भूलूँगा मैं बोल मित्र नहीं यम भी एकाक कहता हूँ ना कि ये तो नहीं दत्तवाद हाथ के वाता है क्या नहीं वाला मैं ही तो दी ना उसके चीनों बोलूँ दाहम कांडी तमा विग्रह कर लती है पारमिता पुराने ना कुछ श्राव के पारमिता तिबिच्छा है ये ज्ञान तिबिच श्राव के ज्ञान तिबिच्छे निशा ये आए हुए आगे बोलो को देखता चरित महाराता नुहा से मिल करेगी ना इधर ये सारा को बिरिस है वह पारमिता बुन पारमिता निशा बहाल हुई चीज़ जानने से बिचे निशा इसका उन्नहान की रात में एकाली वो हरियाकार विग्रह से इसका नयर देना है ये काले भी ने बोला ये जब उठ बिलेता वेरी हरिया किंग है उद्गति रात में किन्ह मट्ट में आए विवर्ग रात में किन्ह मट्ट में आए जहाँ ने चतुरार्थ सात्यदार में आओ बोझ करेगा नहीं बट आवासीय करने को रहा जाने के लिए एडी असर करने मट्ट में आए जहाँ नहीं और गंभीर हरी है तीन ही दुआ एक आई I am not sure if you are a person. अब बगैर मामा से ही एक बगात तैयार तो कब बगैर तावाते हैं तू इतना बात है ओ उपादान संदेह निकलेगी नहीं ये सब बगैर ना सब्बे तथा दिदंडा से सब्बे बायां से मच्छुनो आदि वासिन पेन्ने को इधर सियाल लोग के सियाल देव मत ये नहीं करेंगे सियाल सात्ये मत तो नहीं आई थी मगर ये थी मामा से एक बगैर इन्नो සබ්බකින් එකේ සියලු කියන අර්ථයට ගත්තාම සජීවි අජීවි සියල්ලන්ටම අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ සබ්බ කියලා එකක් එනවා ඒක අර්ථවල සජීවි ඉන්න අය කුස්නා වොල් කරගෙන ඇලීමක් තියෙනවා සියලු දෙයකට ඒ තව අර්ථය ඒ සබ්බ එකක් අර සියල්ල සියලු ආකාරයෙන් එක කරලා ගන්න සබ්බ තව එකක් ඒක සජීවි අජීවි සියල්ලම එක කරලායි ගන්න එහෙම ගත්තා දැන් තමන්ගේ සබ්බ වලින් තමන්ට අහුවෙච්ච හරියයි අබ්බගෙන් තමයි එල්බගත සින්ත අනුකූල හරියයි අපි දැන් සබ්බ අත්හරින්න පුළුවන්. අබ්බ අත්හරගත්තාම නේ කෙලවර වෙන්නේ. සත්ත්ව කෙලවර වෙන්නේ. එතෙන් ඉත අත්හරින්න පුළුවන් දෙයක් ඒක. ගම්තරමක් අත්හැරියේ නම් ඊටක නිදහස. සබ්බ වලින් නිදහස. උතල යම්තරම තමන්ට ගෝචර නොවිච්ච හරියක් සබ්බ හා සම්බන්ධ නැහැ. අර අනාගතේ තමන් ගෝචර කරද්ද පැත්තක් තියෙනවානේ අරමුණු කරගත්ත පැත්ත. ඒකෙදි කෝකහ තමා ඇලුම් කරපු කරොත. ඒ පරිවර්තනය වෙන්න පුළුවන්. අනිකෝ ඒකල මේ සබ්බ කියන එකට අහුවීමට හේතුකාරක දහම් තියෙනවා. අවස්ථාව ගොඩනගනොත් තමයි අහුවෙන්නේ. ඒක සබ්බ නීක කියන වචනේ ගැලපෙනවා වගේ. ඒ කියන්නේ හිත හිත කියන එක. සබ්බ වෙන්නේ හිත දහම. එකක්. ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සත්‍ය නීක කියන්නේ. සත්‍ය සහ ප්‍රත්‍ය නුඹන් සත්‍ය නීක දහම් කියන එක. අරක සම්බන්ධ නැහැ. සත්‍යයේ උපදින්නේ සමාතුල තියෙන හේතු හය මුල් කරගෙන උපදින්නේ. මුල් වෙලා. ඒ හරියයි අර සමාගේ සත්‍ව කියන කොටස සම්බන්ධව අහුවෙන්නේ. එතන අර ප්‍රත්‍ය නීකයි. ඒ කියන්නේ ප්‍රත්‍ය වෙන්නේ මේ ඒකට ආධාර දහම. එහෙම තියෙනවා. සමහරවිට අර මේක ආරම්භනේද ගෝචර වුණේ නැත්නම් ඒ හිතක් හදගත්තේ නැහැ නේද? ආරම්භන විඥානනේ වුණේ නැත්නම් හිතහා සම්බන්ධ නැහැ නේද? අදාළ නැහැ නේද? දැන් සබ්බ සංඛාර කියලා කිව්වහම සංඛාර කියන්නේ තමයි ඉතින් ගොඩ නැගුවා. දැන් ගොඩ නැගුවේ නැත්නම් ඒවා යම්කිසි අවස්ථාවක ගොඩ නැගුවොත් ඒක අහු වෙනවා. අනාගතේදී ගොඩ නැගුවොත් ඒකත් අහු වෙනවා. දැන් අපි දෙමුක වස කියලා ගහලා දිනවා කුප්පිය. දිව වෙනකන් වස වසම. අන්න ඒ වගේ. දිව තමයි නැරෙන්නේ. එකෝ ආපදා වෙන්නේ. එදත් වසවසමයි. ඒ වගේ පංච උපාදානස්කන්ධය කියන්නේ උපාදාන කරගත් හැටි. පංචස්කන්ධය කියන්නේ උපාදාන නොකරපු හැටිත් එක්කලා. ඔක්කොම. අතීත අනාගත වර්තමාන සියොම් ගණ දුර ළඟ ඒ වගේම හීන ප්‍රණීත රූපයයි යමක් වීද ඒ සියල්ලම රූපස්කන්ධය. උපාදානස්කන්ධය නෙමෙයි. පංච උපාදානස්කන්ධයේ පංචස්කන්ධයේ තොර දෙයක්ුත් නෙමෙයි. පංචස්කන්ධයත් එකම ගණිත මනස නිසායි උපාදාන වෙන්නේ. එහි බැඳුණු යම් චන්දරාගියක් ඇද්ද ඒ උපාදාන. චන්දරාගිය උපාදානෙ නෙමෙයි. මේ ද්වතාවය කියන වචනයක් තියෙනවා. මේ ද්වතාව කියන වචනේ ද්වය කියන වචනේ පෙන්වන්නේ දෙආකාරයකටපත් වෙනවා කියන එකයි. එකාකාරත්වයෙන් ඉක්මගියා. දැන් හිත රාගයේ සමග හෝ ද්වේෂයේ සමග හෝ මෝහයේ සමග හෝ එකතු වුණොත්. උතන හිත එතනින් දෙවැනි தத்துவයකටපත් වෙලා තියෙනවා. ඒකාකාර නැහැ කියන එකලාවක් නැහැ. මේ ද්වතාවය කියන වචනයක් මේ වෙන්නේ ඒකයි. අන් දෙවැනි සමග ඉන්නේ. ඒතකොට ද්වතාවින් ඉස්සර. ද්වේෂයේ සමග ඉන්නවා නම් දෙවැනි සමග ඉන්නේ. ඒතකොට ද්වතාවින් ඉස්සර. රහතන් වහන්සේ ද්වතාවේ ඉක්මෙව්වා. එතන කෙනෙකුට යම්කිසි ආරම්මණයක් ගැන ආස්වාදජනක හැඟීමක් වෙනක තවත් කෙනෙකුට ඒ ආරම්මණයට ගැටුම්කාරී හැඟීමක් දෙනේ නැතිදී තමයි දෙහැකට දුක්තිය. ඒකයි වෙන්නේ. මායිකේ දුක්තියෙන් දුන්න නිගමනය මොකද්ද? ඒ අනුව තමයි ඒක ප්‍රියමනාපණ එකට ඇලුම් කරනවා. ප්‍රියමනාපණම ඇලුම් කරනවා. අප්‍රියමනාපණම ගැටෙනවා. ලේලි නැන්දයි කිව්වහම පුතාට ලේලි කියන්නේ සමග මේ සහකාරී එයා ප්‍රියමනාපයි. උදල විනක් දෘෂ්ටියකින් අරන් ඉන්නේ ලේලි පිළවන්නේ නැන්ද. එයාට අප්‍රියමනාපෙන්න පුළුවන්. අර ප්‍රියමනාපේ දකින්නේ අර තරුණිය සංගර හැඟුමක් එහෙම දැක්කොත් ඇස් දෙකත් එකලා කුකුළු ගහගෙන බලන්නේ මහ බොහෝ තද වෛර අදහසක. ආ අසංවරේ කියක් මෙහෙමයි කියන. ඔව් මේක දැකලා ඉන්න බොහොම සන්තෝෂ වෙනවා. දේවන් ගැනක් වාගේ මට හම්බෙන්නේ ගෑන හැර ලස්සනයි. මෙහෙමයි කියන එක ඉයා සන්තෝෂ නැහැ කියන්නේ. ඒකම දැක අනිත් කෙනෙක් විරුද්ධ වෙනවා. අම්මා පුතා දකින්න. මේ පුතා අම්මා දකින්න. වාය පුරුෂයා අම්මා දකින්න. පුතා කියන දරු දෙ මේ මවුදෙනේ හට. මාතෘ ප්‍රේමියා හට ගන්න. භාර්යා ප්‍රේමියා හට ගන්න ස්වාමියාද එකම රූපයේ විවිධාකාරයෙන් දකින්න ඒ දෘෂ්ටි අන්න ඒක ඇලීමට ගැටීමට මුලාවට හේතුනේ විවිධාකාර දෘෂ්ටි කියනවා දෘෂ්ටියමයි ලෝකයා දකින්නේ ඒ වස්තු පිළිබඳව ඉඳලා එක වටිනාකමක් විවිධාකාරයෙන් තීරණය කරන්නේ ඒ අනුව තමයි ඒක නිගමනය ඕක තේරුණා කියන්නේ රමණය කරන විවිධ රසනේ විවිධ්‍යා කියන්නේ පූර්වේ නිවාසාන සඥානේ යුතුපකාඥානේ අසුරක්ෂය කරඥානේ නැරතුනේ චක්කායතනෙ කියලා කියන්නේ මේ චක්ක කියන්නේ 6. 6 වෙනි ආයතනෙ කියන්නේ චක්කායතනෙ පළවෙනි එක, සෝතායතනෙ දෙවෙනි එක, ගානායතනෙ තුන්වෙනි එක, ජීවආයතනෙ හතරවෙනි එක, කායආයතනෙ පස්වෙනි එක, මනආයතනෙ 6 වෙනි එක. චක්කායතනෙ කියන්නේ 6 වෙනි ආයතනෙත් මනආයතනෙ. නාම රූපත්‍ය චක්කායතනෙ ඉතල පහල ඉන්නේ මනආයතනෙ. නාම රූපයන්ගේ. ඉතල විඥානපත්‍ය නාමං නාමපත්‍ය චක්කායතන. ඉතල නාමයෙන් හටගන්නේ 6 වෙනි ආයතනෙ. ඒත් මනආයතනෙ. නාම රූපං ඇවිලත් මනආයතනෙ. කලආයතන බවටපත් කරන්නේ චක්කායතන සෝතායතන වලපත් කරන්නේ ඊට පස්සේ. කලආයතන මේක හරියට හටගන්නේ සත්වයකට. ඕකයි ආයතන එකයි හටගන්නේ. එක මොහොතක. පංචද්වාරයේදී ගෝචර වන්නා වූ ආයතනයක් බවටපත් වෙලා හිතකින් සත්වලපත් වෙන්නේ සත්‍ය සම්පාදයෙන් හතරවතාව පූර්ණ වෙච්ච එක. ඒකනම් මේ පංචද්වාර ගෝචර වෙන්නේ නැහැ. හදකන දිවනාසයේ ශරීරයේ කියන පහට ගෝචර වෙන්නේ. ඒ ටික හෝ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පහ හෝ සකස් වෙලා ඉඳලා අර පරිත්‍ය සම්පාදයේ හතරවෙනි අවස්ථාවේ ක්‍රියාවේගයෙන් සම්පූර්ණ කරපිරක් වෙන්න ඕනේ. ඒක කල් තියෙන්නේ නාම ආයතනෙට ගෝචර වෙන්නේ. ඒකම චක්ක ආයතන ගෝචරයි කියන්නේ. පරිත්‍ය සම්පාදයේ චක්‍ර තුනක් යනකම් මන ආයතනෙට ගෝචර වෙන්නේ. චක්ක ආයතනෙකේ මන ආයතනෙකේ ඒකයි. පංචේන්ද්‍රිය ගෝචරත් දිනවල හතරවෙනි අවස්ථාවට ආපහු තමයි පංචේන්ද්‍රිය ගෝචර. සංච ඉච්ඡ කියන එකයි සංචිච්ඡ කියන්නේ. චත්තේහා බැඳුරු සමෝහයේ ඉච්ඡත්ය හා බැඳුණු හිතන කියනවා සංචිච්ඡ. භාෂානිරුක්තියෙන් අතරියදී හිත කැමැත්තෙන් ඒකලා බැඳුණා නම් ප්‍රාණඝාතයේ හෝ සත්ත්ව හිංසාවේ සම්බන්ධ දෙයකට බැඳුණාම ඇති වෙන අවදි තමයි සංචිච්ඡ කියන්නේ. හංච ඉච්ඡ සංචිච්ඡ. ඒතන වදලි මහත්කම නැතිව තමයි මේ කොහොමවත් කියන්නේ නැහැ කියලා දහසක් කරන් තියෙන්නේ. ඉච්ඡ කියන්නේ කෘත්‍ය කියන එක. කෘත්‍ය සමග එක තේ මේක. දැන් පංච උපාදානය කියලා හිතන් කියන්නේ එක්තරා වැඩ පිළිලා పంచకామ వస్తుం కరేహి కమత නිසා ఏక అల్లగెను హితෙන් అల్లగన్నో క్రియావిన్ కథావిన్ ఏకనే బెందెనో మెది అల్లగన్నో ఉపాదానీయ కర్ణ ఈ ఉపాదానీయ కేని క్రియావలియా උපාදානිය කරන්නේ ආස්වාදයන්න තිබුණා නේද? ආස්වාදයේ කියන්නේ උපාදානිය නෙමෙයි. ආස්වාදයේ නිසයි උපාදානය කළේ. ආස්වාදයේ නිසා අර උපාදානයේ හේවත් ක්‍රියාත්මක වීමේ විහෙත වැහුණා. පංචස්කන්ධය පිළිබඳව ආස්වාදයන්ගේ බැඳීම නිසා පංච උපාදානය වුණා. ඒ උපාදානිය කියලා කියන බැඳීමේ ක්‍රියාවලියක් වුණා. ඒ ක්‍රියාවලිය විහෙතා. සංකීර්තේන පංච උපාදාන කන්ද දුක්ඛකේ විවේකයි. ආස්වාදයේ දුකයි කියන්නේ මෙතන කිව්වේ. ආස්වාද නිසා උපාදාන කළා. ආස්වාද නිසා බැඳීමයි උපාදාන කළා කියන්නේ. උපාදානයේ විහෙතා. උපාදානය කරගෙන ඉඳලා අන්තිමට බලනකොට ආස්වාදය ලැබුණේ නැහැ නේද? ඔච්චර මම මෙතන කල් විඳ විහෙතා දුක කියලා ඉඳලා දුක් වෙන්නේ. එතකම කලේ උපාදාන. උපාදානයේ මෙදා නිර්මාණය කරගන්න ගොඩනගා ගන්න උත්සාහ කළා. මේ කලේ ඔක්කොම උත්සාහයේ වීර්ය දුක. ඒ උත්සාහයේ වීර්ය කලේ ඒකෙන් මතු ආස්වාදය දෙන බව දැනගෙන. පත්‍යාජාතපත්‍ය බලාපොරොත්තු උදාහරණයි. හරි සන්තෝෂයෙන්ම උත්සාහ කරන්නේ. හැබැයි සන්තෝෂෙ ඉන්නේ අර දුකට සන්තෝෂේ වෙනවාද වේනවා. සන්තෝෂ වෙලා තියෙන දුකට නෙමෙයි. ඒ තුලින් අනාගතයේදී විඳ තිබෙනා වූ ආස්වාදය දැකලා. අර හරි ගිහිල්ලාන් කදි බහක් යට ගිහිල්ලා කදි වහුලාගෙන ගිහිල්ලා එතනක කදි පිට්ටනියක් තියෙනවා වහුල දාලා. කදි ගිරි හර 500ක් එතන තිබිලා අවු වෙනවා කදි කන්ලා ආසාවෙන් බලාපොරොත්තු වෙන කදි හැඬ කියන මිනිස්සෙක්. ඉතින් හරි සන්තෝෂයක් එනවා. කදි ටික දැකලා. ඊට පස්සේ විනයාල බූලම් මිල කළා ඔක්කොම කළා ගඳ ගහන බූලම් තියෙනවා පළුව විනයා මිල කළා ඔක්කොම කළා කදි ටික හදාගන්න සන්තෝෂයි. දැන් ඒකත් උපාදාන කළා. අයිසර ගිනහලා කදි කිරි ගාන කදි කපන්නේ සන්තෝෂේ. මොකටද මද හිටලා තියෙනවා හොඳ කදි ටික දීලා හරි සන්තෝෂයි. මොකද? කදි වාලියේ රහ විදීවනේ ඉන්නේ බලාපොරොත්තු. ඔක්කොම කළා ඉතින් උයනකටත් සුදු වදේනකටත් හරි සන්තෝෂයි. අපේ වෙලාවට තමයි කදි ටික එමුද කවුරුලා තිබුණ නැත්තේ කිව්වේ. ඉනහාවේ කපලා ඉතින් මේකට කවුරු කදි මලුව සැන්දි වොන් කරනවා. ඔක්කොම දෙමෙ නැන්දි උපාදාන කරා. ගතිය ඉතින් ඒක දෙයක් ආකාර ඔකගේ හැටිව මොකක් දාමරි කිය. පැලේ පැලලා ඉන්නේ. මොනවද මේක සුවදැල මොකද ඒක සෑහෙන කියන්නේ මොකක්ද යන්නයි බව විශ්දීන එකම ධාමරිකේ දැන් මොකද කරන්නේ හරි අපි දෙවි දෙවියන් දැන් ඕන් දුක ඉදිරිය අනේ මං කලුව මිරිකල ටික කරේ දැන් අදෝ නම් කියේ රෝලා කරේ කලුව මිරිකල ටික කරේ මං අනේ මං ඇඟ හැදලා කදි ගා කදි කිරි ගාගෙන කදි ටික ගැපුවේ දැන් ඔක්කොම කියනවා ඔක්කොම කලේ සන්තෝෂේ ඉතින් දැන් සන්තෝෂයෙන් කලේ මොකද කදි මාළු රහ නිසා අනාගතයේදී ලැබෙන රසේ මුල් කරගෙන ඒ විලාය උඩ සතුටක් ඇති වෙනවා ඒක හොඳ වෙලක් අපි වෙනවා මහන්සියක් නැති දුකක් නැති සැප සැනසෙල්ලක් වාගේ. නමුත් විඳලා තියෙන්නේ උපාදාන දුක. ආස්වාදයේ බලාපොරොත්තු වෙන්නේ. උපාදානයේ නිසා විඳින දුක තමයි ආස්වාදයේ නිසා විඳින දුක තමයි මේ උපාදාන සුත්‍තිය කියන්නේ. මේ සංකීර්තේන පංච උපාදානකන්ද දුක්ඛා කිවිේකයි. ආස්වාදයේ දුක කියලා හිතුවොත් ඒක වැරදි. ආස්වාදයේ දුකට හේතුවයි. ආස්වාදයේ දුක කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ නැකතරවා. ආස්වාදයේ දුකට හේතුවයි. ඒ දුකට හේතුව ආස්වාදයේ නිසා ආස්වාදයේ දුකට හේතුවයි ආස්වාදයේ නිසා විඳින්නාවු දෙයි දුකයි. ඒ ආස්වාදේ ලබා ගැනීම. ඒ දුකට හේතුව නොතිබුණා නම් එහම ආස්වාදයේ නොතිබුණා සත්‍ය සැරිසරන්නේ නැහැ කියලා කියනවා. ආස්වාදයක් නොතිබුණා ලෝක සත්‍ය සැරිසරනවාද? උපාදානෙ වෙන්නේ නැහැ. උපාදානෙ වෙන්නේ ආස්වාදයක් හේතුලින් නැගෙන නිසා. ඒ උපාදානිය ආස්වාදයක් නෙමෙයි. උපාදානිය දුක. දුක කිව්වේ ඒකයි. උපන්දේ උපාදානිය තෝරගන්න බැරුණේ මේ සමහර ඉඳ හිතන්නේ ආස්වාදේ කොහොම දුකක් වෙන්නේ කියන්නේ. ඉතින් බොරුවට නඳන්න බලා කියනවා වැඩේ කියන තිවන. මේ ඔක්කොම සැප දුකයි නේද? මේ ඒක බුදුබණ නෙමෙයි හිතාගෙන විශ්වාසයේ මේ කීය කතාව විතරයි. සැප දුකයි කියලා බුදුරන් වහන්සේ කොතනකවත් දේශනා කරලා නැහැ. පංචකාම සුඛය කියලා තියෙනවා. ඒ නිසා සත්‍ය පංචකාම ඉස්සර කරන්න කියලා තියෙනවා. තාම වස්තු වාක්‍ය. සංකිච්ච කියලා කියන්නේ කිච්ච කියන්නේ කෘත්‍ය කියන එක. සං කියන්නේ එකතු වීම. හටේතු සමග විගතව කියන සංකිච්ච. ඒන පංච උපාදාන කරන්නේ පංච උපාදානස්කන්ධයේ කටයුතු සමග එකතු වීම. ඒකයි දුක. සංගිනි බුද්ධලේකට අයත් කර්මපතයේත විෂ්ණු ආදී මහා දේවතාවන් වහන්සේලාගේ සම්බන්ධතාවය කොහොමද? දැන් මෙහෙමයි තියෙන්නේ. යම්කිසි දේවත්වයෙන් කටයුතු කරන බුද්ධලියෝ ඒ කටයුතු කරන්නේ ලෝකයාට යහපතක් කරන බලාපොරොත්තුවෙන් හිතලා කියලා කරලා. ඒ කරගත්ත සුචරිතය සහ පුණ්‍ය ධර්මයේ මුල් කරගෙන යම් කවුරු හෝ විෂ්ණු වේවා කවුරු වේවා දේවත්වයටපත් වෙච්ච කෙනෙක් ඉන්නවා දේවත්වයටපත් වෙන්නේ. එතන මේගොල්ලන්ගේ ස්වභාවය මොකද්ද? දුක් විඳින කරදර වෙලා ඉන්න ලෝක සත්‍යයට උදව්වක් උපකාරයක් කරලා පිහිටක් වීම. ඒක තමයි මේගොල්ලන්ගේ බලාපොරොත්තු හදොට. ආස්වාදය කියන්නේ මේකේ. අන්නේ බලාපොරොත්තුෙන් තමයි මේගොල්ලෝ ඒවට උදව් කරන්නේ උපකාර කරන්නේ. ඒතල මේ අපි ජීින් කරන හැම කටයුත්තකදීම අපි යම් කර්මපතයක් බවට පත් වෙලා කටයුතු කරනකොට ඒ සියලුම කර්මපත මේ කෙනෙකුට පිහිටක් වෙන්න බැරි ඒවා නෙමෙයි. මොකද අපි ඉතින් යම් කර්ම කරන්නේ විවිධාකාර අදහස් වලින්. සමහර වෙලාවට කෙනෙකුට උදව් කරන බලාපොරොත්තු වෙන තව කෙනෙකුට කරදරයක් වෙන බව දැන දෙනත් ඒක කරන්න පුළුවන්. අදහස් දෙක සංකල්පණයක් ආවා. යහපතක් කරන බලාපොරොත්තුෙන් කරන වැඩකදී අයහපතක් වුණා. අයහපත කර්මපතයක් කියලා අපි කරාවා. හැබැයි යහපතක් කිරීමේ බලාපොරොත්තුෙන් කරපු කටයුතුල සම්බන්ධතාවයේ කර්ම සම්බන්ධතාවයේ තමයි තියෙන නිසා. එවන්දු යහපතක් කරන්න බලාපොරොත්තු වෙන පුද්ගලයාගේ පිළිසන්න ලබා ගන්න. ගැළපෙන කර්මයක් අපිට බල දී ගත යුතුයි. කර්මගත අවස්ථාවෙන් තියෙන්නේ. අන්න එහෙමයිද පුළුවන් තව කෙනෙකුගේ උදව්වෙන් උපකාරින් අරකට අවශ්‍යකම් ප්‍රතිකර්මයක් කරගෙන වේවි. එහෙම හැටියාව තියෙනවා. ප්‍රතිකර්ම කරන්න බැරි කර්ම වලට කියන්නේ න අන් අන්තරික කර්මවත් ආනාතරික කර්ම. ඒ කියන්නේ ඒවට පිළිසන්න ගන්න බෑ කෙනෙක්ගේ. එහෙම ඉඩක් කියලා නෙමෙයි පාපේ කරලා තියෙන්නේ. ලේදීකින් ගත එක මුලාවට හැවටිලා. ඒ සත්‍යයකින් නම් ඒ පාප කර්මය කරන්න ඉඩ නැහැ. ඒ ගුණේ දකින්න ඕනේ. ඒ ගුණේ දකින්නේ නැත්නම් ඒක මුලාවකට හැවටිලා මිසක් ගුණ නැති නිසා නෙමෙයි. මේ විවිධාකාර ප්‍රශ්න වල. ඒ ගුණේ ගුණේ හැටියට දැකනන් එයාටින් කවදාවත් මව මැරීම, පියා මැරීම, රහතන් මැරීම සිද්ධ වෙන්නේ නැහැ. බුද්ධ ශරීරයේ දීපද්දන જાතිය පාප කර්මයන් සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි කාරණේ. නිවන් යම් කිසි ආකාරයෙන් පංචාලන්දරික පාප කර්මයන් සිද්ධ වෙනවා. ඒවට ඒකාන්තයෙන්ම මේ තව කෙනෙකුගේ පිළිසරණකින් බේරෙන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. එහෙම දේවල් සිද්ධ වෙනවාද? ඒ කර්මයේද ගෝචර පුද්ගලයෙක් වෙනවා. නිරෝධ කර්මයේ දෙවියන්ගෙන් හෝ වේවා, මිනිසෙන්ගෙන් හෝ වේවා. එවන් උදව්වක් උපකාරයක් ලබා ගන්න පුළුවන් ඒවා තියෙනවා. ඒ කියන්නේ පාප කර්මයන්ගේ තිබෙන අල්පසාවද්‍ය මහා සාවද්‍යතාවයේ ගොඩනැගෙන හේතු තියෙනවා. සියලු පාප කර්ම කර්මයක් වශයෙන් කරවලින් සමාන විපාක නැහැ. ඒකේ විපාකයේ අඩු වැඩි වීමට හේතු වෙන බාහිර කාරණා බලපාන. ඒ අනුව තමයි කල්පසාවද්‍ය හෝ මහසාවද්‍ය වෙන්නේ. කාරණා දෙකක් තිබෙනවා. ප්‍රාණියෙක් බව දන්නවා. ඒ සීමාවේ ප්‍රාණියෙක් ඉන්නවා කියලා හොරා කියලා හිතාගෙන ප්‍රාණියෙක් ඉන්නවා. ප්‍රාණඝාතයක් කරන හිතේනවනේ. ප්‍රාණඝාතයක් කරන හිතාගුණා ප්‍රාණියා කවුද කොයිබඳු කෙනෙක්ද කියන එක නෙවෙයි ඉතල් ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රාණියෙක් වෙනවා ප්‍රාණඝාතයක් කරන බව නිගමනය කරගත්තා. ගත්ත උපක්‍රමී ක්‍රියාත්මක කළා. කවුරු හරි ප්‍රාණියා වළා. ප්‍රාණඝාතයේ පාප කර්මයේ සිද්ධ වුණා. ඒ තාත්තද පුතාද කවුද කියන එක නිගමනය කරන්නේ පස්සේ වෙනස් වේවි. ඒක බාහිර හේතු. අර කර්මයේ සිද්ධ වීමට අවශ්‍ය වෙන ප්‍රධාන හේතු ටික නෙමෙයි. ඒක බාහිර හේතුන්ගෙන් ඒක නිගමනය කරන්න බැහැ. ඒ පාප කර්මයේ සිද්ධ වීම වළක් ගන්න. සමහරවිට ඉතින් තමයි තාත්තා වින්ද පුතෝ. නැරලා තියෙනවා. ඉතින් නැරලා ඉන්නේ බාලකාත පාප කර්මයේ උර සිද්ධ වුණා. ගුණමහත්ය යනවා තාත්තගේ තාත්තනම් මැරුණා. ගුණමහත්ය යනවා මේ කාණාන්තරික වෙනවා. ඒක වළක් ගන්න බැහැ. සත්වේ කියලා හිතන ගැහුවත් ඒ වගේ. සත්වේ කියලා ගැහුවත් එතන හිමි. මං තාත්තා නිදාගෙන මොන හරි පොල ගොඩක් අද එදා ඉන්නව කොතන හරි. ඔය හරි බිමුරේ කරන නම නායක හරි මගේ හරි පොලගේ හරි හිටියා දවල්. අපි දන්නේ ඕක. දැන් මේ හරියේ ඉන්නේ අර පොලක වින්ඩෝ නැ කියලා හිතන් ගල් ගෙඩියක් කරගෙන ගැහුව පුළුවන් හරි. වැදිනොත් වදින්න. වැදින තාත්තාගේ ඔළුව තාත්තා මාලා. අර ලහුණාද? අනේ මම තාත්තා බව දන්නව නම් ගහන්න නෑ කියලා දින ඒකන්. ඒක වෙනම කතාවක්. කාණගාතෙන් කියන්නේ යම් කිසි වෙලාවක තව කෙනෙකුට පුළුවන් තව කෙනෙකුට උදව් කරන්න. ඔහුගේ කර්ම බලවේ දැන් සක්විති රජ කෙනෙක් ලෝකේ පහළ වුණා. පංච දුස්චරිතයෙන් තොර ලෝකයක් හද ගන්නවා. මිනිහේ කාණගාතයක් කරන්නේ. හොරකම් කරන්නේ. හා මිත්‍යාචාරයේ කිදෙන්නේ. බොරුවේ අනුන් සවට්ටන්නේත් නෑ මත්යන් බොන්නේ. එහෙම පරිසරයක් ගොඩනැගෙන. ඒතොර ඒ වගේම යහපත් පරිසරයක් නැති වෙලා එනවා. සත්‍ය දිහජිරන්ගේ පුණ්‍යාන භාවයකට හේතු වෙනවා කියලා අපි හිතනවා. ඔය සාගතපත්තේ බලපාන. ඒක පුණ්‍යානු ඒතර සත්‍ය දිහජිරන්ගේ පුණ්‍යාන භාවය වති වෙනකොට අනිකාගේ පාප යටපත් වෙන්නේ කොහොමද? අන්න ඒක තමයි කිය පාපය බල දෙන්න සමනන්තරයක් ඕන. සමනන්තරේ වෙනස් කිරීම. කළොත් අර පාපේ බල දෙන්න විදිහක් නැති වෙනවා. පාපේ නැති වෙලෙ ඉන්නේ සත්‍ය දිහජිරන්ගේ බෑ පාපයක් නැති කරන්න කාටවත්. ඇයි පාපේ බල දීමට අවශ්‍ය කරන්නා පරිසරය වෙනස් කළ හැකියි. විනාශ කරගම අර පාපේ ඉඳ ඇති වෙනවා ඵල වෙන්නේ. ඒක දුරස් වෙනවා. සමහරවිට විනාශ අවස්ථාවකදී ඊට ගැළපෙන අවස්ථාව සමනන්තය සකස් වෙච්චිලා කරකැදලා ඉඳ පුළුවන්. ඒකයි කාරණා. ඒ කෙනෙක් යම් කිසි වෙලාවක උදව්වක් උපකාරයක් කරනවා නම් එහේ මේ වෙලාවේදී අර සමනන්තරේ විනාශ වෙලා කියන්නේ. අනන්තරයවකින් ඉන්න කර්මයේදී ඉඳ ඇති වෙනවා. ඒකයි වෙන්නේ. නවවිද විදර්ශනා ඥාන කියන එක පස්සේ අටුවා විග්‍රහ කරන ලියාපු එකක් නිසා බුදුරණන් වහන්සේගේ දේශනා විග්‍රහ වෙන්න නැක් නේ නවවිද ඥානල. ඒවා තියෙන්නේ ඔය විසුද්ධි මාර්ගයේ විග්‍රහ කරනකොට ඥාන විග්‍රහය තියෙන්නේ. විද්‍යාබ්බය ඥාන, භංග ඥාන, බාය ඥාන, ආදීනව ඥාන, ඔය ආදි වශයෙන් මුජිත කම්මිතා ඥාන ආදි වශයෙන් විග්‍රහ කරනවා. එහෙම එකින් එක ඥාන විග්‍රහය කියන එකක් මේ ධර්මයේ තුල ප්‍රධාන ධර්මයේ තුල විග්‍රහ වෙලා නැහැ. හැබැයි ਉਹ ඇති වෙනවා. ඇති වෙනවා නෙවෙයි. ඒ ඔක්කොම එකම ඥාන කියන කොටසයි ඇයි කියලා තියෙන්නේ. වෙන්වෙන් කළා හිතන්නේ වඩන ඥාන නෙමෙයි. ඥානයේ සඳහා වැඩිම සඳහා කරන්න දෙයක් බුදුරන් වහන්සේ පෙන්නුවේ නැහැ. මාර්ගය විතරක් බලන්න තිබුණා. ඥානය කියන්නේ ඵලයක්. ඵලය ගැන කරන්න දෙයක් නැහැ. ඵලය ලැබුණාම ගන්නද. ගහක් හිටවාගත්ත ගොවියාට මල් අවශ්‍ය නැහැ, ඵල අවශ්‍ය නැහැ. මොකද කරන්න ඕනේ කියලා. ඔහින් සාතුව කරන්න ඕනේ. නියම වීජේ හිටවලා. එතකොට මල් ඵල උදත් කරන්න දෙයක් තියනද ගොවියාට කියලා. ආත්මය විතරයි කරන්න තියෙන්නේ. ඒක ලැබුණාම ලබා ගන්න. මේක වෙම අද පීඩේවා හෙට වැසේවාකට වෙනවාද කියලා අහනවා. ඒකේ උරුම කාර්යයක් තියෙනවා. ගොවිය සාත්ව හදියට ගලොත් ඒකේ නියම කාර්ය හොදිනවා, නියම කාර්ය පැහැිනවා, ලැබුණාම අස්සැල්ල ගන්නවා. සාත්ව හදියට ගලොත් අස්සැල්ල වැඩි. ඒ වගේ හොඳ අස්සැල්ලක් ඕන නම් සාත්ව හදියට කරන්න. ඒ වගේ නිවන් පැතුවට හරියන්නේ නැහැ. පැතීම කියන එක නෑ කියනවා නෙමෙයි. මේ පැතුම් ඵලියෙද නිවන් හම්බ වෙන්නේ. පැතීම උපනිසිරේ වෙන්නේ. එහෙනම් සියලු පැතුම් අසාර්ථකයි කියෙන්නේ. පැතීමෙන් විතරක් යමක් කරගන්න බෑ කියලා කියන්නේ. සියලු පැතුම් අසාර්ථකයි කියලා කියන්නේ. හරුණු පහකින් යුත් දෙතු රාජපුත්‍රයා කෙසේනම් රජයේ නොපතන්නේද පතන්නේ. හරුණු පහකින් යුත් බිස්සුව කෙසේනම් නිවන නොපතන්නේද පතන්නේ. දෙදෙනා මේවත් වෙලා තියෙනවා. දෙවෙනි කාරණා පහක් ගැන විග්‍රහය. දෙතු රාජපුත්‍රයෙක් වෙන්න ඕනේ. රාජපුත්‍රයා නිසි රජකමට සුදු වායසයට පැමිණලා ඉන්න ඕනේ. අජිරුව මහලු බාටපත් වෙලා ඉපියරක් දිරු රාජකම දෙන්නසන සුසුම්පත් වෙලාපත් වෙලා ඉන්න ඕනේ. ඔය ආදි වශයෙන් කාරණා ගන්න පෙන්නලා තිනවා. මෙන්න මේ කාරණා පහ ඉදලා තියෙන දෙතු රාජපුත්‍රයා දැන් මට රජේ ලැබෙනවා කියන එක ගැන ඇයි පතන්නේ නැත්තේ? යයි රජේ පතනවා කියනවා. ඒ කරුණු පහකින් ඉත්ත විසු කෙසේනම් නිවනම පතන්නේද පතන්නේ. ඒ සමහර තැන්වල විග්‍රහ කළ බෙදෙනවා. දලා කුඩ දාලා පින්වත් ගල උදේවා කියලා වැටුවල එනවා. නිතල් ටිකක් වතුර දාලා මේක යටයාවා පින්වත් කියදල යටයාවකට යනවාද? අන්‍යයන්ට පැතුවට හම් වෙන්නේ නැහැ කියලා හිතනවා. දැන් මේ දහම් පටලවා ගන්නවා. එක දණක් අරගෙන අහිතන අහිං කරනවා. ඒකවල හරියන්නේ නැහැ. ඒ කියන්නේ පැතුම සුදුසු වෙන හැටි වෙන්නලා තියෙනවා. ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා කියන කාරණා පහකින් යුක්තව පතන ගැතුම ඉදිරි වෙනවා. මොකද හේතුව මේ පැතුම උපනිෂ්ඨ වෙනවා අවශ්‍ය කරන කාරණේ තියෙන නිසා. ඒ වැතුමේ වැතුමේ ඉත කරගන්න තියෙන වැඩ පිළිල තියෙන නිසා ඒකේ ආධාරයක් වෙනවා. ඒකෙන් ඉති වෙන්නේ. ප්‍රබල කර්ම විපාක, ධ්‍යාන, භාවනා ආදී සුද්ධ ක්‍රියා වලින් ඈත් වෙනවා. ප්‍රබල කර්ම විපාක නමුත් ඈත් කරන්න පුළුවන් බැරි ඒවා තියෙන ආනන්තර පාප කර්ම වලොත් බැ. කර්මාවරණ, ක්ලේශාවරණ, විපාකාවරණ, උපවාදාවරණ, ආනාවිතිකමාවරණ කියන ආවරණ පහකින් වෙන් වෙන්න ඕනේ. ඒ වෙන් වෙනකන් ධ්‍යාන මාර්ගඵල ලැබෙන්නේ. පංචානන්තර පාප කර්මයක් කළොත් කර්මාවරණයෙන් ආවරණ වුණා නම් ආශ්‍රය ලබා ගන්න බැහැ. ඒ අද්දෙවි. කෙලෙස් වලින් ආවරණ වෙලා ඉන්නවා නම් ඒ ක්ලේශ ධර්මයෙන් ඉවත් වෙන එක. අර ධර්මී ලබා ගන්න බැහැ. ඒ උත්තරී ධර්ම ලැබෙන්නේ නැහැ කෙලෙස් වලින් ඉන්න එක. ක්ලේශාවල. ඒක ඉවත් වෙන්නේ. විපාක ආවරණ විසින් දි හේතුක අහේතුක පදසන්ධියක් ලැබලා ඉන්නවා නම් කොච්චර මහන්සි වුණත් මාර්ගඵලය ධානයක් ලබන්න බැහැ. ඒ අද්දෙවි. විපාක ආවරණයදී. ආර්යයන්ට උපවාද කරපු යම් කිසි උපවාදයක් තියෙනවා නම් ඒ උපවාදින් සහට ගත්තා වූ යටපත් වීම. අර ගුණේ යටපත් වීම නිසා. ඒක සමාහ කරගන්නකම් ලබන්න බෑ. උපවාදාව. බුද්ධාඥා කඩල ඉවරලා හිටලා ලබා ගන්න බෑ. ආඥා කැඩුවෝ ඒ ආඥාව යලි සිද්ධ කරලා ආයත සංවැරේ පිළිලා ගන්නකම් ලබා ගන්න බෑ. ඒ ඵලෙ ලැබෙන්නේ. මේ කියන කාරණා පහෙන් සුද්ධ වෙන්න ඕනේ. එහෙම සුද්ධ වුණොත් මේ ධ්‍යාන ආදී ලැබලා හිටන් සුද්ධ භාවයටපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා ඒකද? ධ්‍යාන ලබන් ඉතිලා ඒක දැනගෙන ඒවයින් සුද්ධ වෙන්න ඕනේ. අන්ත නීවරණයන් සුද්ධ වෙන්න ඕනේ. සුද්ධ වෙලා ඊටත් වෙනපත් වෙයි. දැන් මේ ධ්‍යාන භාවනාදී මේ සුද්ධ ක්‍රියාවලින් ප්‍රබල කර්ම විපාක ඈත් වෙනවා කිය එකක්. අනිත් අ ප්‍රබල කර්ම විපාක නිසා ලැබෙන්න තියෙන ධ්‍යාන භාවනාවත් ඈත් වෙන හේතු තියෙනවා. ඒවත් තමයි විපාක තියෙන්නේ. සමහරවිට හේවස්සාදී කර්ම වේගයේ මෙහෙවිලා හිටන් එනවා මහා යම් කිසි විදිහක එබඳු වන්නා වූ උතුම් ඵලයේ විලහරින්ද හේතු වෙන කාරණයක් ඉතින් ඇදිලා එනවා. ඒකේ වහලුනොත් එහෙම අර කියන ශක්තිය ලබන් කියන ඵලෙ නැතිලා යනවා. මෙතරම් විසුණු වහන්සේ නමක් අබ්බෝ කාසිකංගය කියන ආකාශයේ නැනම් දහත් වෘක්ෂ මූලයක් ඇසුරු කරගෙන ඒ වගේ ස්ථානයක ඉන්නවා මේ නොතෙමි ඉන්නේ නැහැ ගල් වෙනකවත් ඉන්නේ නැහැ. ඒ තරම් මේ ගම් කිසි අර ඒ වගේ දුතාංග ආරක්ෂා කරන මෙහෙම හිටු කිස්සුනවා කියලා. උන්වහන්සේ ක්‍රමක්‍රමයෙන් සුද්ධ වෙලා හිටන් අන්තිමට අරිහත්ත්වයටපත් වෙන්න ඕන වෙන කියන මත්තමක හිටියේ. මහා වැස්සක් වැස්සක්. වැල ඔළුව ඇඳුම් ඔක්කොම තෙමුණා. ඇඳගෙන ඉඳිමු. කැලේ කවුරුත් නැහැ. මෙයා මිනිකලේ වෙලා නංගලවල කවනේ ඉලලා තිබ්බා වැස්සේ වුණාට පස්සේ. එහෙම ගහකට හේතු වෙලා ඉන්න මහන්තිර නිින්ද ගියා. ඉතල තරුණ උපාධිකාව තමයි අපුවස්ථාන කරන්නේ. උපාධිකාවන් හරි දුක් ඇති වෙනවා. අනේ මේ ස්වාමීන් වහන්සේ දැන් කොච්චර දුකින් ඇද්ද හීතලේ වේවිලවිල ඇති මහා වැස්සේ තෙමිනවා. විලර වියසක්වත් මොකුත් නැහැ. දැන් බොහොම හීතල ඇති මම ගිහිල්ලා ගින්දර ටිකක් අම්මල වල දින්න ඕන කියලා ඉතින් අයිකට අවශ්‍ය කරන ආම්පන්න තරගින් ගිනිමලෝ අදින්න ගියා මහා වැස්ස. කවුරුත් නැහැ තනියෙන් ගිහින්. යනකොට මම හොඳ කලවසම් හාමුදුරු තරුණ හාමුදුරු නිර්වත නිදායිනා දැක්කා. හාමුදුරුවත් මා කිච්චිය තුර ගියා ඒ ඉස්සරහ ලැබෙනකොට. හාමුදුරු කාම සම්භෝගිය කියේදෝ. සත්‍ය කල්පනා කරලා මම දුක අවලක් කරගත්තා. පාවාදිකරවත් වුණා. ඉතින් ඉලම් දලනවා හිතේද අලලා දුකේ විකෝට මෙහෙම දෙයක් සිද්ධ වෙනවා මානව ඒක ඉදින් අපි මේ තත්ත්වෙට වත් නොවි කල් තියා ඉඳගෙන උන්වහන්සේගේ ස්වභාවය මේක අපි කොහොමද එතෙන්දපත් වෙන්නේ කියලා ධෛර්ය වෙන්න ඕනෙත් නේ අපි එතන ඉන්නක බොරු කියන්න ඕනෙත් නේ අපි ඒකට ඉතරම් එනකම් මාර්ගය පූර්ණ කරගන්න බලන්න ඕනේ හැබැයි මාර්ගය හරියට වඩනනම් ඔය ඵලයේ ශාන්තිය ලැබෙනවා ඒක අභිධර්ම එකක් නෙමෙයි ධර්මියෝ ධර්මයේ පවත්තයි නිර්වාණ පරිදෙලට යාම සඳහා ධර්මියෝ ධර්මයේ පුරවන ඒකර නැ චේතන අගන්නේ චේතනාය සම්බන්ධයක් නැහැ කියලා පින්නවා ඒක දකින්න ඕනේ ගිහියාගේ ස්වභාවයේ තියෙන පංචකාම ආශිර්වාද අන්තකාමිකේ ස්වභාවය අතුරු කරන දිනක පවා වදින කිරණ පවා ඊට අනුකූලයි. ඒක උන්වහන්සේලාට විසයි. දැන් දලබුවා ගෑවුනහම දලබුවට විස නැහැ අදිට විසයි. දලබුවා වටිනා නිසා නෙවෙයි උඩ විස නැත්තේ. උගේ තියෙන ස්වභාවය ඊට සුද්ධ පුද්ගලයාට විසයි. දලබුවා ගෑවුනහම විසක් නැහැ. මනෝ සංකාදී හිතවිල්ලක් ගොඩනගලා මතු බලාපොරොත්තු ඇති කරන්නේ. ඔබ වින්දනයක් විතරයි. ඔබ විපාකයක්. විපාකයක් කර්මයක් සම්භාව කළොත් තමයි මතු භාවයක් හදන්නේ. චේතනාවයි වේදනාවයි දෙකක්. චේතනාවේ ස්වභාවයේ හිත තනනවා කියන අර්ථය. යම් බලාපොරොත්තු සහගත හිතක් සකස් කරන්නේ චේතනාව. වේදනා කියන්නේ වින්දනය. ඒක විපාකයක්. වේදනා සංඥා කියන්නේ දැනෙන හැඳින්ෙන බව. දැනීම හැඳින්ෙන විපාක සම්බන්ධයි. සංඛාර මූලිකත්වයෙන් මෙහි කෙරෙන්නේ. සංඛාර වලින් තමයි කෙරෙන්නේ චේතනාව. හිත ගොඩනගනවා. ගණිතර චේතනාවට කර්මපතියක් ගොඩ නගන්න බැහැ. චේතනාවක් මුල් කරගෙන හිතවිලි නගලා ක්‍රියා කරලා කතා කරලා මේ ආදී එක කරන්න ඕනේ. කර්මපතය බාටපත් වෙන්නේ ඊට කොටයි. ඒක අංග සම්පූර්ණ වෙන්න ඕනේ. චේතනාව මුල් වුණාට පස්සේ කර්මයේදී ඉතලාම හිතක පහළ වෙලා චේතනාව තුළ හිතවිලි මෝරනවා. හිතවිලි මෝරන්න පටන් ගන්න ආශේවනපත් වේ ලබනවා. හිතනවා යලි යලි හිතනවා ඒ ගැන. හිතන්නේ හිතන්නේ යලි යලි හිතවිලි මෝරනවා. මේරුවට පස්සේ ඒ පැත්තෙන් ඉන්න බෑ ඒක ක්‍රියාත්මක කරන්න ක්‍රියාව හෝ කතාව ඕනේ. ඒ චේතනාවක් නැගෙනකොට සාහනගත චේතනාව එයි. අදත්තාදාන චේතනාව, කාමීත්‍යාචාර චේතනාව, මුසාවාද චේතනාව මෙහෙම නියන්නේ. දස අකුසලයක චේතනාව 10ක් යනවා. ඒවාගෙන් දස පුණ්‍ය ක්‍රියාවට චේතනාව 10ක් යනවා. ඒ චේතනාව ගැන විනාක් කරන්න හෝ පවක් කරන්න හෝ හිතුවත් ඒ හිතපු ගාමෙන් කෙරෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන බාහිර කරුණු එකතු වෙන්න ඕනේ. දැන් අපි යමුකෝ යම් කිසි මිනිසෙක් ධාමරික මිනිසෙක් එක්තරා මට්ටමක ඔහුට අවස්ථාවක් ආවොතම මිනිහ වරනවත් ලැහැත් මිනිහ වරනවත් ලැහැත් තියෙන විදිහ මානසිකත්වයක් තියෙන පුද්ගලයෙක්. එයාට කවුරුහරි අලු පාලුවක් කරලා යනවා. ඔහුට අලු ඉතින් ගහනවා කගේ අත කඩලා දානවා. මරනවා කියන වචනේ ආවෙ නෑ කියන්නේ. ඊට පස්සේ ආරක් තිනා අන්න ගිහිලා ඉතින් උගේ දුවත් දෝෂණය කරලා ගිහින් තියෙනවා. මොනවා? ආයෙන අලු ඉච්චා. අන්තවත් බලවත් වුණා. අර කයි මේකයි දෙකම විදිහට ගන්න පස්සේ ඔක මරනවා කියලා ආවදාපා. අලු නඩ ගන්නවා. අලු විතර නැතිලා ඉන්නේ. ඊට පස්සේ තවත් ආරංචියක් ගෙන අසහතත් මරලා ගිහිල්ලා කියලා. ආයි බලවලා ඉන්නේ දැන් යනවා කොහොම යාගෙන කියලා යනවා. අනේ විනාශ වෙනවා ඉන්නේ අදහස දෙන්න දෙන්න. ඇතුලේ මෝරලා මරනවා කියන ප්‍රාණඝාත චේතනාවත් බොහොම මරනවා කියන අදහස බලවත් වෙනවා. දැන් බලවත් වෙලා වැඩි වෙනකොට කය වදින ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. බලය අඩු නම් කය වචන ක්‍රියාත්මක කිරීමේ ශක්තිය අඩුයි. ඒක සමහරවිට හිතවිල්ලකට සීමා වෙලා නවතින්නත් පුළුවන්. අන්න ඒ වගේ හිතවිල්ල මෝරන්න ඕන ඉතින්. මෝරලා ඊට පස්සේ ක්‍රියා කතාවට නැගිලා ඊට පස්සේ ක්‍රියාවට නැගෙනවා. ඒ ක්‍රියාවට නැගෙනකොට චේතනාව බලවත්. එතකොට කාය සංකාර වචී සංකාර වෙලා. මනෝ සංකාර ඉක්මවා යනවා. ඒ වේදනා සංඥා විතරයි මනෝ සංකාර. විතර්ක විතරේ වචී සංකාරයි. හිතවිලි කියන්නේ වචී සංකාරයි. හිතවිලි මනෝ සංකාර නෙමෙයි. හිතවිලි කියන්නේ හිතේ කරන ක්‍රියාවලිය. වචී සංකාරයි. කීමක් නේ. ඒකයි වචී සංකාරය. හිතේ හැඟීමක් වේදනා සංඥා කියන්නේ. කාරණා දෙක. හිතෙන් කීමක් වචී සංකාර කියන්නේ. විතර්ක විතරයි. ඒකයි කියන්නේ වෙනස. මේ හැඟීමට ආවට පස්සේ හැඟීම බලවත් වෙලා හිතෙන් කියන්න පටන්ගෙන වචී සංකාර බලවත් වෙලා කටෙන් උපිට වෙලා තවත් බලවත් වෙලා ක්‍රියාවට නැගෙනවා. එන්නේ එන්නේ චේතනා බලවත් වෙනවා. මනෝ සංකාරේ ගොඩනගෙන තිබිච්ච චේතනාව වචී සංකාර වල බලවත් වෙනවා. ඒක තවත් බලලා කාය සංකාර වල බලවත් වෙනවා. බලවත් වෙලා ඒ චේතනාවෙන් දරව ගන්නෙ නෙමෙයි. ඉතේලා හටගත්ත චේතනාවේ වශයෙන් කරන්නත් බෑ. ඉතේලා හටගත්ත චේතනාව එන්නේ එන්නේ වර්ධිනේ වුණා. ආසියෙන් ප්‍රත්‍ය ලැබලම මතුමතු හටගන්න එක බලවත් වෙනවා. කය වචන ක්‍රියාත්මක කරන්න පුළුවන් මත්තම ලැබිලා තමයි ඒ වැඩේ කරන්නේ. ඉතින් අලෝභ සම්මා සංකප්පයට අහු වෙන අව්‍යාපාද අවින්දාන එකම සංකල්පනක්. භාවනාව තැදිලා භාවනාවදී එතනින් ගිහිලා මනෝ සංකාර බලවත් වෙනවා. අන්තිමට. මේ මනෝ සංකාර බලවත් වීමේදී භාවනා ක්‍රියාවලියක් නිසිද්ධ වෙන්නේ ඉතින්. දැන් අක්‍රියත්වයේ ක්‍රියාකාරීත්වයේ කියන්නේ කය සකස් වෙනවා. කය ක්‍රියා කිරීමෙන් යම කරනවා. කය ක්‍රියා නොකිරීමෙන් යමක් කරනවා. කාය සංකාර වශයෙන් කරන ඒවා දින අක්‍රියත්වයේ ක්‍රියා සමුත්හානිය කියලා. දැන් අපි හිතමුකෝ ඇවැද්ද සම්ල යනකොට කියනවා වරදක් කෙරිලා නම් කියන්නේ නැත්නම් නිහල වෙන්නේ. මේ එකනේ කියනවා. මේ වත්ත කෙරිලා තියෙනවා පළමුවත් අහනවා දෙවෙනිවත් අහනවා තුන්වෙනිවත් අහනවා සද්ද නැතු ඉන්නේ. හැබැයි එයා කලේ බොරුවක් කළා ඒකට. අක්‍රියත්වයේ ක්‍රියා සමුත්හානිය කියන එක එතන ලැබෙන්නේ. වරද කරා කියන්නේ කියලා පොරොන්දු වෙලා මුතිය සද්ද නැතු ඉන්නේ. ගටේ වදනේ පිටුන්නද එයාගේ පාපයේ හිටිනවා. ඒක අක්‍රිය කායික අත්හෝ වාචික අක්‍රියත්වයෙන් ඒක හැංගෙන්නේ. මේ අක්‍රියත්වය මේ කාය වාච වාචික කියන පාප කර්මයේ සිද්ධ වෙන තැනක් විතරයි. ඒ වගේ යම්කිසි වැරදි ක්‍රියා කරන මානසිකත්වයේ දුරු වෙලා ගියහම තමයි වැරදි ක්‍රියා නොකරන තැනටපත් වුණා. ඒක මාර්ගාංගයක් වෙනවා. සීල කොටමද වැටෙන්නේ. කානගත විරතිය අදත්තාදාන විරතිය කාමිත්තාදාන විරතිය ඒ කියන්නේ වැඩින්නේ සීල සාසනෙට වැඩින්නේ මාර්ගාංගු විරතිය කියන්නේ කැමැත්තේ වෙනුවෙන් එතන ක්‍රියාවලියක් නෙමෙයි තියෙන්නේ ඒකෙන් කය ක්‍රියා නොකිරීමේ ගුණය වැඩෙනවා ඒකත් කායික දැන් කිම් කවුද එක සකස් වීමේ ප්‍රධාන කාරණය තමයි ලෝක සම්මතය ලෝක සම්මතියෙන් බැහැගත්තාව සම්මත කිරීමෙන් තමයි බොහෝ කර බව සිද්ධ වෙන්නේ ජානුන් සතු දෙයක් හොරගම් කිරීම කියනකොට එන්නේ ලෝක සම්මතිය තුලින්මයි සමුන් සතු කරන්නේ තියෙන්නේ. පිළිසා පිටු වෙලා මේ සම්මතිය පිළිහිටවගෙන ඒ සම්මතිය තුල ඉඳගෙන තමයි ලෝක සම්මතිය මේ ඉදම මගේ. මේ දීපොල මගේ. මේ වස්තුව මගේ කියලා සම්මත කරගත්තා. ඒ සම්මතිය බිඳහැලා යන අරගත්තා තමයි අනු සතු දෙයක් ගත්තා වෙන්නේ. නිකන් සිද්ධ වෙන්නේ. ඒක තමයි පාප කර්මයක් වෙන්නේ. හොරගම් කිරීම පාප කර්මයක් නෙකින් මේක. කාම මිත්‍යාචාර පාප කර්මයක් තියෙනවා. කෙනෙකුට අවිරක් කිරීමේ ගොඩ නැගෙන්නේ. බොරු යන හවටල පාපය ගොන්නගෙන මේ ලෝක සම්මතියක් ඇති නිසාම තමයි සතර පායක් මනුස්ස ලෝකයක් කාමසුගතියක් ඔක්කොම අහු වෙලා තියෙන්නේ. සම්මතිය ඉක්ම ගියා නම් ඔය එක එකක්වත් ඉක්ම වෙන්නේ නැහැ. දුන් ලෝකෙම සම්බන්ධතා ඉවරයි. අමද ඉක්මෙවන්නේ. ඒ සම්මතිය තුල ජීවත් වීම බලාපොරොත්තු වෙන්නේ සම්මතිය තුල. ඒක සත්‍යය. ඒ සම්මතේ කලකිරීම නිසා වුණ දුෂිතාවය නිසා තමයි එතන දුගතිය හටගන්නේ. පැවැත්ම බලපානවා නම් පැවැත්ම තුළ තියෙන ඕකයි. නිගණ්ඨනාත පුත්‍රනි කාය දණ්ඩය, මනෝ දණ්ඩය, වාචික දණ්ඩය වෙනිනේ. කාය කර්ම, මනෝ කර්ම, වාචික කර්ම. මේ කර්ම මූලිකයිනේ. කර්ම මූලිකත්වයෙන් යම්කිසි පාප කර්මයකින් ක්‍රියාවක් කරනකොට ඒ ක්‍රියාව නෙමෙයි එතන මුළුනේ ක්‍රියාව සිද්ධ කරපු චේතනාව. ඒකෙන් චේතනා කර්මයයි කියන්නේ. ඒ මනසින් මනසින් ක්‍රියාවක් කරනකොට චේතනා සම්බන්ධයක් නැති ක්‍රියාවට යන් දුන්නා. ඒක ක්‍රියාව සිද්ධ වුණා නම් පව සිද්ධ වුණා. ඒක තමයි මේ නිර්ඥාත මුත කියන්නේ. විද්‍යාන හදනාගෙන ක්‍රියාව වෙන්නේ මේ පව සිද්ධෙන්නේ ඒ සමග තිබෙන චේතනාවෙන් කියලා. දැන් උදාහරණයක් ගන්නකො මෙහෙම. පැණි බෝතලයක් අරගෙන යම්කිසි පුද්ගලයෙක් ඔක වතුර හැම තියෙනවා. එකෙනෙක් අදහස් කරනවා මේකේ වැටෙන සතු පැණි වල ඇලිලා නැරෙනවා මේ ගූමි. දැන් මේක වතුර තියපහම උන් බේරෙනවනේ. ක්‍රියාවලිය එකමයි. මගේ පැණි ටික විනාශ වෙනවා කෝමිකාව කියන එකේ වතුර හැම තියෙනවා. එකම චේතනාව ඒක ක්‍රියා චේතනා දෙකක්. එකක් පුණ්‍ය චේතනාවක් එකක් මාත්‍රයක් ලෝභ චේතනාවක්. කාරණා දෙකක් සිද්ධ වුණා. ඒක දෙක ක්‍රියාවලිය එකක් සිද්ධ වුණා. දැන් හුඹස් කැට්ටක් තියෙනවා පාරක පාරයි නේද? දැන් අපි මිනිස්සු හැපිලා ගන්න ළමයි වැටෙනවා, හොය වෙනවා, කරුළු යනකොට වැටෙනවා. එක මිනිහෙක් හිතනවා මෙතන මේ මිනිස්සු වැටෙනා මේ මං මාව සරස් කරලා දෙන එක කොච්චර වැදගත් දෙයක්ද කියලා. ආයි හුඹස් කැට්ට සමතලා කරලා එතන හදලා දෙනවා. ඒකනේ. ක්‍රියා ක්‍රියාවක් ලා උදැල්ලක් යකලයක් කරගෙන ඉඳලා හුඹහ කරලා දාලා සමතලා කරලා ගියා. ආ මිනිහේ කුකුල හදනවා. ඒ මිනිහා කල්පනා කරනවා කුකුලන්ට කුකුල කෑමක් නැහැ මොකුත් නැහැ. බා බා කියලා කියනවා එන්න සද්දයතු යනවා කුකුල පස්සේ කොහොමද යන්නේ? අර හුඹක් යට කරලා ඉන්න එහා මෙහා කරලා දානවා උන් දෙවියව ගන්නවා. අර පාර හැදීම දෙකම සිද්ධ වුණා. එකම ක්‍රියාවලියේ බැලු බැලමද වෙන්නේ. හැබැයි එකෙනි පවක් කරගත්තා, එකෙන් බිනා කරගත්තා. එකම ක්‍රියාවලිය. අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන එක එහෙමයි. දැන් ඔය කාරණා දෙක සිද්ධ කළොත් එහෙනම් ක්‍රියාවෙන් කිව්වව දිනවා කියලා කියනකොට දැන් නිගන් නාතුතේ කාය දණ්ඩේ ඕකට මොකද වෙන උත්තරේ? ක්‍රියාවට සමාන ප්‍රතිඵලයක් නම් තියෙන්නේ. අර දේවකන්න පොගුලන්ට වේවකන්න කලවික කරපු ක්‍රියාවත් එකයි. එතකොට අර විදිහට මේ විදිහට වාරයන්ද යහපත කරපු ක්‍රියාවත් එකයි. දැන් ඔකේ ප්‍රතිඵලය මොකද්ද? කින්ද කවුද කියලා හෙව්වේ. මොකක්ද දෙන්නේ? ක්‍රියාවට සමාන ප්‍රතිඵලය නේ. දෙන්නට එක වින් වෙන්නේ දෙන්නට එක පව් වෙනවා. ක්‍රියාව අනිකුර පොතුකින් ගහන්නේ. දැන් මට යහමගට ගන්න අවශ්‍ය කරන කාරණයක් දැකලා. අරහත් අල්ලමු විදිහට නේද පොතුකින් ගහන පන්න ගන්න. ඒක දෙවිද හිතකින් කරන්නේ. දැන් මේ කෝටියෙන් ගහපු ක්‍රියාවලිය එකයි කියලා දෙන්නට දැන් බිම්බවුදික බැලුවොත් මොකද කියන්නේ? මේ එකනේ කියන්නේ ක්‍රියාවෙන් පෙන්වන්න බැරි එකයි කාය දණ්ඩේ වැනිවේ ගණන්නා තමයි. බුදුරන් හටි වෙනවා කාය කර්මය. මම චේතනාවෙන් දීර්ඝ කරන්නේ කියලා බලන්න. ඒනවා සිද්ධ වෙන්නේ කියේ. මේ යහපත එක පැත්තකින් වෙනකොට අයහපත තව පැත්තකින් කරා. ඕතන කල්ලසුක්කම් කල්ලසුක විපාක. කල්සුසුසුහ කල්සුසු විපාක. මේ දෙක මිශ්‍රණයක් එනවා. ඉතින් ඒක සිද්ධ වෙන්නේ එයා දෙකේ විපාකේ එකයි. හොඳ කර විගේ විපාක හොඳට එනවා. නරක කර විගේ නරක එනවා. යස්ස වෙන්නේ. යස කරලා ඉවරිනම මහ බලවත් ආයි. මහ බලයක් තියෙනවා. මුළු දල තියෙන සෞද්‍ර මේ ඒ වගේම හිංගි හිස කරන ශක්තියක් ඇති. මහ බලයක් ඇති ආයි. ওই දෙකම ලබලා තියෙනවා. එක වැටක් නරක ප්‍රතිවල. එදා මොන විරූපී වෙලා ඒ විදිහට ඉන්නේ. ඊටම බලේ. හරි බලවත්. ඒ සමාජයේ සෝදනේ, සමාජ සංශෝධනයේ යහපතට ග්‍රාම සේවකලා වෙලා ඒ කාලේ ගම්පති වෙලා ආදිවාසීන් හිටපු අය. රාජදේශීය රජවරු වෙලා හිටපු අය, අමතිවරු වෙලා හිටපු අය. බොහෝ දෙනාගේ හිතසුව පිණිස විරුද්ධකාරයන්ට දඬුවම් දෙනවා. වැරදි වැඩ කරපු දෙනා. එයාට තරහක් නෙමෙයි. මේ සමාජයේද විත සමාජයේ බාධාවත් තියෙනවා. මේ බාධා මිල කරන මුරු දඬුවම් කරලා මේ මිල කර යුතුයි කියේ. ඒ දඬුවම් දෙන එකේ හිංසාවක් සිද්ධ වෙනවා. ඒ වැඩේ කරනකොට විහාර පිළිවෙල යහපතක සිද්ධ වෙනවා. යහපත සිද්ධ කරගෙන පුණ්‍ය වහන්සන ආවිදින්න එයා පුණ්‍ය ඉරි දිලා බලනවා. අර විපාකින් කො ඉරිදියක් ලබනවා. අර කරපු සෞදර කතියේද ඒකේ විපාකයෙන් විරූපී ශරීර ලබනවා. ඔය දෙක වෙනවා. අනේ කල්ලසුක්කම් කල්ලසුක්ක විපාකම් කියන එක හැදෙනේ. මේ වැඩි හරියක් ඔය පින් කරන ආයෙ කරනකොට ඉති සිද්ධ වෙන්නේ ඕක. විභව දෙක මිශ්‍ර වෙන යා සිද්ධ වෙන්නේ. දැන් ගණන්ඩියක් ප්ලේන් එක හරි හපේ කල්ලා ගත්තා කෝ ගහලා හරි ගණන්ඩියල් ගහලා හරි නිදහස් කළා. සබා නිදහස් කරව පිනක් තියනවා ඒක පින්. ගණන්ඩියාගේ ආහාරය නිදි කර මේක පාවද. ඔය දෙක වෙන්නේ. මොකක්ද අර මිශ්‍ර එක? මේක විපාකේ නෙත් යාට ඒ જાති එක. දැන් යාට සමහරලාට මැණිකක් හම්බ වෙන්න පුළුවන් පාරේ. දැන් හරි සන්තෝෂ වෙනවා මැනිකක් හම්බ වුණා කියලා. ඕක දකින්න ගමේ ඉන්නේ කවුරු හරි ඉංග්‍රීසියටයි නිලදාරියා. එයාත් ඕක දැකලා කියනවා පොඩ්ඩක් නැති. ඔය ලෝකෙ තිබුණේ පාරේනේ. පාරේ රජේ රජු. මෙරියා. ඒක හරි හද කරගන්න. දැන් නීතිය කියලා අත්මය කරනවා. යාර වංශය අනේ මගේ අතරහු වෙච්ච මැනික. එච්චර වටිනවා. වැඩි වෙලා ගියා. එයාට ඒකේ තෘප්තිය දිදේ. ඔය දෙක වෙන්නේ. මොන හෝ දේවල්. හොඳ දේම වාගේ වෙදින එකෙන් දුක ඉඳ සිද්ධ වෙනවා. මොන විපාක වේදාකාරයෙන් එන්නේ? චිත්තක්ෂණ 1000ක් කාලෙදී හරද රූපේයි. එක චිත්තක්ෂණය තුළ යැදෙන චිත්තක්ෂණ 1000ක් හරද රූපේ කාවිදෝ. හරද රූපේක අවශ්‍ය චිත්තක්ෂණ 1000ක් නැති චිත්තක්ෂණ චිත්තක්ෂණයක් ගන්න. ඒකේ හරද රූපේද රූපක්ෂණ 1000ක් එනවා. ඒ රූපක්ෂණේද ඒක ඉස්පස්යෙන් වේදනාක්ෂණයක් සංඥාක්ෂණයක් ඒ චේතනාක්ෂණයක් ඒ විදිහට එකකට. එතකොට අපි 1000ක් එනකොට රූපක්ෂණ 1000ක් එනවා. වේදනාක්ෂණ 1000ක් සංඥාක්ෂණ 1000ක් ඉස්පස්ස 1000ක් ඔය විදිහ ඔක්කොම එනවා. එතකොට ඒ කියන්නේ රූපයක අවශ්‍ය කියලා කියන්නේ එකක්. මෙතන රූපය අවශ්‍ය කියන එකයි ඔයගේ චිත්තක්ෂණ 1000ක කියන්නේ. සියලු රූපයන්ගේ අවශ්‍ය නෙමෙයි ඔය කියන්නේ. හර්ද රූපේ කාවිස. හර්ද රූපය කියන එක හරි ගැඹුරු දෙයක්. හර්ද රූපයක් සිද්ධ වෙනවා කියලා කියන්නේ. වස්තු රූපය කියන්නේ එකක්. ඒ කියව බලන්නේ කර්මජ රූපේ සුද්ධාස්තකයක්. වස්තු රූපය. ඒ වස්තු රූපේ තමයි මේ මනෝද්වාරයේ මාධ්‍ය වෙන්නේ. වස්තු රූපය කම්පණය වෙන උසමයි මනෝද්වාරයේ ස්පර්ශයක් ලැබෙන්නේ. මේ වස්තු රූපයේ වටා තමයි කියන්නේ චක්කුරු මේ චක්කු ප්‍රසාද රූපයේ සෝතා ප්‍රසාද රූපයේ ගාන ප්‍රසාද රූපයේ ආදී වටේම පංච ප්‍රසාද රූපය. ඒක නියමයක් තමයි. කර්ම නියමයක්, චිත්ත නියමයක්, ධර්ම නියමයක් තමයි. එකක් ස්පර්ශ වුණොත් අර වස්තු රූපය. ඒ ක්‍රියාවලිය වෙන තව එකක් ස්පර්ශ වෙන්නේ නෙමෙයි. හාන්දවකින් ඈත් කරා වගේ කර්මජ ශක්තියෙන් ඈත් කරලා තියන්නේ. මොකද ඒ බුද්ධිය බලාගෙනයි සත්‍යය හැදිලා තියෙන්නේ. දෙකක් එකට බුද්ධියෙන් දෙවෙ. මනවර්ණ ආස්වාදයක් ලැබෙනකොට මනවර්ණ ශබ්ද ආස්වාදයක් ඒක කරලා ගන්න බෑ. ඒකට වාගේ වෙුණාට. ඒකට ඉන්න බෑ. හිත දෙකක් සත්‍යයකුත් නැති නිසා. එහෙනම් ద్వාර දෙකක් එකට පහළ වෙන්නේ නැති නිසා. ద్వාර දෙක අරමුණු එක හිත විදියට එන්නේ. එහෙනම් එකපාරක් වදිනකොට වස්තු රූපයේ ස්වභාවයත් වෙන 1000 වතාවක් කම්පා වෙනවා. මෙන්න මේකට කියනවා එකතු කරලා හෘද රූප එකක් කියනවා. 1000 වතාවක කම්පන රූප චක්‍රය තමයි හෘද රූප එකක් කියන්නේ. හෘද රූපී කියන්නේ මොකක්ද අපහාමි බපු ඇතුළේ තියෙන හෘදේ වස්තු කියලා මස්කුලිය කියවල වැරදි. එහෙම එකක් නෙමෙයි මෙතන කියන්නේ. හෘද රූපී නවින ඉතලක එමි භාවකක් තියෙනවා. සුද්ධ ජීවියද තියෙනවා. හෘදේ වස්තු වල කියන කතාවක් නෙමෙයි. වස්තු වල මස්කුලිය කියන කතාවක් නෙමෙයි හෘද රූපී කියන්නේ. ඔන්නේ වස්තු රූපී චිත්තක්ෂණ එකක් වදිනකොට වස්තු රූපී 1000 වතාවක් කම්පා වෙනවා. 1000 වතාවක් කම්පා වෙන එක නාම ලෝකයේ සම්බන්ධව තියෙන මේ මූලස්ථානයේ තමයි ඔතනින් තමයි කම්පාවිනියව දැනුම් දෙන්නේ. එක වතාවක් මෙහෙම හෙල් වෙනකොට එක ස්පර්ශයක් ඇතුළු වෙනවා. ඒක දැනෙන වේදනා මාත්‍රයක් ආවා. ඒක හැදින සංඥා මාත්‍රයක් ආවා. ඒක ගොඩනැගෙන චේතනා මාත්‍රයක් ආවා. මේ ඇති ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ආදි වශයෙන් එනවා. ඒකට අවශ්‍ය කරන්නේ මාධ්‍යය. ඒකකට ඉතින් මේ නවතින්නේ 1000 ගිහිල්ලාමයි නවතින්නේ. 1000ක් යනකොට ඒ කර්මජ ක්‍රියාවලිය. හිතක් යන 1000ක් හැදෙන්නේ. කර්මජ ක්‍රියා 1000ක් නිසා. කර්මජ ක්‍රියාවලිය 1000ක් නිසා ඒකේ දෙවි ප්‍රතිවලයේ චිත්තජ ක්‍රියා 1000ක්. ඒක එතන සිද්ධ වෙන්නේ. මේ හිතක් යනක 1000ක අවශ්‍ය තියනවා කියන්නේ ඒකයි. කර්මජ ක්‍රියාවලියක් වස්තු රූපයේ 1000තාවක් කම්පා වීම. මේ 1000තාවක් කම්පා වීම ඒ මාධ්‍යකනේ තියෙන දැනුම් ඇති කරන මනෝලෝකයේ එකයි සම්බන්ධ වෙන්නේ. ඒක හෙල්ලුනොත් ඒ ස්පර්ශය දැනෙනවා මනසට. එතන ස්පර්ශය දැනෙන්නේ. විතර කියන ස්පර්ශය ඇයිදසික එකක්. එක වාරයක් යනකොට. දෙකක් යනවා දෙකක්. ඉතින් ආවර්ජනා කරන මොහොතේ එනකන් ඒක දැනෙන්නේ. ඒක අතීත භවංග භවංග දැන භවංග උපච්ඡේද කියන කාරණා තුනක් යනවා ඒකේ. ඊට පස්සේ තමයි පංචඅද්වාර ආවර්ජනේ එන්නේ. ප්‍රියාහිත. ඊට පස්සේ තමයි මොකෙන් දිනිකේ චක්කු විඥාන පහල කරන්නේ. මේකෙන් මේ 1000 යනවා මේ කරේ කරේ. කර්මජ ක්‍රියාවලිය 1000 අතරින් ওই විදිහ තමයි චිත වීතිය හැදෙන්නේ. චිත්තක්ෂණ 1000 එහාට ආය ස්පර්ශයක් දෙනකන් ආය චිත්තක්ෂණ පහල වෙන විදිහක් නෑ. මේ කර්මජ ක්‍රියාවලියක් නැතුව චිත්තක්ෂණ පහල වෙන්නේ නෑ. කර්මජ ක්‍රියාවලිය වෙන්නේ ওই සිද්ධාන්තය කරනවා. ඔක කර්ම සිද්ධාන්තය. කර්ම නියමයි. චිත්තක්ෂණ 1000 ඇති වෙන හේතුව මොකද්ද කියන එකයි දැන් නැතුව ඉන්නේ. දෙලින් හොටේ නැති නිසා. දැන් යම් කිසි සබෝලින් හදපු යම් කිසි ලෝහයක් තියෙනවා. ඒකට පාර කම්පණය කරොත් ඒ කියන්නේ කම්පන වාර නියමයක් තියෙනවා. වාර 300ක් නා වාර 300යි. ඒ වාර 300 හැම සම්බෝලින් හදුව හැම එකම කම්පන වාර 300යි. ඒකේ ස්වභාවය ඒකයි. 310ක් කරන එකක් නෑ. වීඩියෝ විතරක එකක් තියෙන සමහර 310 නම් ඒකේ වාගේ. හිමින් ගහුවා 310ක් හිමින් කම්පණය වෙනවා. හයියෙන් ගහුවා හයියෙන් කම්පණය වෙනවා. ඒ වගේ ඒකේ කම්පන වාර නියමයක් තියෙනවා සෑම වස්තුවකටම. ඒ වගේ හෘදේ වස්තු වල කම්පන වැදුනහම කම්පන වාර 17යි නියම. හිමින් ගහුවා හිමින්. හයියෙන් ස්පර්ශ කළොත් හයියෙන්. ඒ ඇහෙන් අරමුණක් එනකොට චක්කු ප්‍රසාද රූපයෙන් ගහන්නේ බොහොම හිමින්. දන්තාරයක් දන්තාරයක කේස් එකද සම්බියකින් ගැහුවා වගේ. කීයින් ගන්න කුංචි සද්දයක් එන්නේ. හැබැයි වාර 19 යනවා. දැකලෙනියක් වැඩි එහෙකින් ගහනවා. ඒ මට්ටමේ. ඊට වඩා සද්දය වැඩි. හම්බනවා ගාන ඒකමයි. සාහත නෙවෙයි ඒකේ උරුම ගාන. අපි ඕනේ ඇවිල්ලා කේ එහෙකින් ගහනවා. ඊට වඩා සද්දය වැඩි. හම්බන වාර ගාන අර ගන්නවා. මෙතක් විතර එහෙකින් ගහනවා. මහා සද්දෙන් ඇහෙනවා. හම්බන වාර ඒ ගන්නවා. අනිහිම ක්‍රමයක් තියෙනවා. යෝනි ඩක්කු ద్వාරයෙන් එන ඩක්කු ප්‍රසාදයෙන් එක ප්‍රසාද රූපය වැදුනොත් හිමින් කම්පණය වෙනවා 17. ඒකට කියනවා දර්ශන මාධ්‍ය. හෝතල් ద్వාරයෙන් එන එක වැදුනොත් ඊට වඩා හයියෙන් කව එක ශ්‍රවණ මාධ්‍ය. ආස්වාදයෙන් ඉන්න ගන්න හැ. ගහන ద్వාරයෙන් ගත්තොත් ඊළඟ ගහන මාධ්‍ය. ඊට වඩා වැඩි කම්පන වර්ග වේගි. කම්පන වාර ගන්න එකයි. ඒ වගේ 17යි කම්පන වාර කොච්චර හයියෙන් වැදුනොත් ඉස්පර්ශය තමයි ලොකුම හයියෙන් වදින එක. මේකවත්ම දැනීම. වර්ගාහතම ඉතින් එන චක්කුද්වාර සිත්තේ විදියට සෝතද්වාර සිත්තේ විදියට ගානද්වාර සිත්තේ විදියට කොහොම ගත වාර 17යි යන්නේ දැන් වාර 17යි චිත්තක්ෂණ 17යි කාලය චිත්තක්ෂණයක් ඒකට එන්න ඕනේ චිත්තක්ෂණේ ඉන්නේ ආවර්ජන කරලා පස්සේ ඒක වාර ගාන යනවා ඉන්නේ ආවර්ජන කරන ඉතිල්ලව තමයි අතීත භවංග භවංග ගන්න භවංග උපතේ දාදි වශයෙන් කියන්නේ තමයි මනසට ගෝචර කරගන්න බැරි දුර්වල එකක් නම් එහෙම මනස දුර්වලතාවකින් හෝ තිබුණා නම් එහෙම ඒ විලාදි සිද්ධ වෙන්නේ වාර ගන්න ඉක්ම යන බවංග වෙලා යනවා හිත විදිය පහළ වෙන්නේ හරි 10 වාරේ යනවා එහෙම අති පරිතාරමන චිත්ත විද්‍යාවක් උනොත් එහෙම යන්නේ එහෙම මේ පොතේ විග්‍රහ කරලා තියෙනවා අපි තෝරා ගන්නද ධානය කියන එකේදී ඇති වෙන්නේ යම්කිසි විරුද්ධ පාක්ෂික කේස් දවා හැරීමනේ මෛත්‍රිය කරුණාව මුදුතාව උපේක්ෂාව කියන මේ ගුණ තමයි මේ මෙත්තා විහරණයේදී ඇති වෙන්නේ මෙත්තා කරනා මුදිතා උපේක්ෂා කියන හතර ඇති වෙන්නේ. ඒ හතරේ විරුද්ධ දහම් දවා හරිනවා ඒකෙත්. ඒකත් ධාන වෙනවා. ධානයෙන් තමයි ඒකෙත් ඵලය ලැබෙන්නේ. ඒකට කියන්නේ අප්‍රමාණ මේ මෛත්‍රිය කියලා ඒකට කියන්නේ. චේතෝ විමුක්තිය. එතන ඇති වෙන්නේ. ඒකට ඒකත් අර විදිහම ධාන ක්‍රමයක්. ධානිතර වෙන තියෙන ලෝක සත්‍යයෙන් අරමුණු කරලා ඒ චිත්ත ප්‍රසාදේ පිහිටන්නේ. එතන ධ්‍යාන හා සම්බන්ධයි. ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන කියන ක්‍රමෙ නෙමෙයි. එතන තියෙන්නේ. ඒකේ පළවෙනි ප්‍රථම මෙත්තා ධ්‍යානෙ. මෙත්තාවෙන් ලැබෙන විමුක්තිය. සුභ කියන්නේ සුභකින්නක කියන ලෝකෙ උපදන්න හේතු වෙනවා. අරුණා ධ්‍යානෙ ලැබෙද්දොත් එහෙම ආකාසානංචයයෙන් උපදින්නේ. මුද්ධා ධ්‍යානෙ විඥානංචයයෙන්. උපේක්ෂා ධ්‍යානෙ ලැබෙද්දොත් ආකින්චඤ්ඤායතනෙ. ඉතින් දැන් ඒකේ සම්බන්ධය. ආර්ය බුද්ධලේ කේතික වැඩුවෝ ආර්ය බුද්ධලා ඉතින් ආපහු වෙන්නේ. ඉතු සංකාරයේ ගෙවිලා හැරලා අරිහතේටපත් වෙන බිනුවම් පාන. අනේ බුද්ධලේ ආපහු වෙනවා. එතන අප්‍රමාණ මේ ඒවට කියන්නේ අප්‍රමාණ දහම්. ප්‍රමාණ කරන්න බෑ. අප්‍රමාණ ලෝක සත්‍යයෙන් කිරී වැදගත් අප්‍රමාණ හිත කියන එකයි. ඒක වැඩුව හැටියට තමයි යාලු උප්පත්ති ලබන්නේ. උපරිම කරලා තිබුණොත් තමයි යාලු කියන්නේ ඒවට යන්නේ. ඊට මෙහා වැඩුව ඇයට අර මේ උපදින්න තියෙන්නේ අර මේ පරිත සුබ අපමාන සුබ සුබකින්හක ඒ ලෝකවල ඒ අනුව උපදින්නේ පූර්ණකල ලැබුණා තමයි ඉහළයට යන්නේ විදක්ෂණේ වටහා ගන්න නැතුව ආර්ය මාර්ගේ පූර්ණේ කරන්න බෑ කොහොමද අනිත්‍ය දුකාණක දැකගෙනා වැඩි යුතු මෛත්‍රිය මොකද කියලා තෝරාගෙන ඉවරයිනේ අනිත් කෙනා දැකෙන තේක දකින්නොත් එහෙනම් අපි දන්නේ මෙහෙම දෙයක් යම්කිසි මිනිස්සෙකුට අපි යමක් දෙනවා අපේ හිතවතෙකුට අපි දන්න හොය හරියක් අපි ඒවට එහි මනෝයි දකින්න. දැන් මෙහෙම යම්කිසි වංශයක අපි හිතමු ග්‍රීෂ්ම වේලාවක කවුරු හරි යාට අයිස් කැටයක් දාලා දෙනවා වතුර එක්ක. හරි සිසිලක් ඇවිල්ලා ඇඟට නිවිලා ගිහින් හරි සනීපයක් එනවා. එයාගේ හොඳ මිත්‍රයෙක් ඉන්නා ලැබෙන ලැබෙන මොනවා හරි හොඳයක් දෙනොත් එයාට වෙන සිතක් යාගේ තියෙනවා. මෙයාට මතක් වෙනවා මිත්‍රයා. අනේ මත්තව අයිස් කැටයක් දෙන්නකෝ. මට යාළුවෙක් ඉන්නවා දෙන්න. ඉතින් යාවකට කරන කොලොකට කාර කවන්නේ මේක වැදගෙන එනවා යාළුවාට දෙන්න. අවසන් ඉන්නේ රස්සාව ගිහිල්ලා ආභාව දෙනවා කියලා ඔක තියාගෙන දුන්න තුනක් කියලා. දෙන්න එකක් තියෙනවා ලයිට් එකක්. හැබැයි අයිස් කැට කියන්නේ දිය වෙලා කෙලවර වෙනවා වැඩි වෙලා යන්නේ ඉස්සෙල්ලා කියලා දන්නවනේ. ඒ පුද්ගලයා කවදාවත් හරි යාළුවා රඳින්න අයිස් තියා ගන්නවා. ඔය විදියට. අන්නේ ඒ වගේ. මේ පොඩි පිනක් තියෙනවනේ. ඔබ ගෙවිලා කවදා හරි කෙලවර වෙනවා කියලා දන්නවනේ. ඔය දීර්ඝ කාලයේ මනසට ප්‍රඥාවට ගෝචර වුණු මේ දීර්ඝ කාලයක වෙනක සිහිස මාත්‍ර වේලාවකදී වැටහිලා ගියොත් ඔය කොච්චර දීර්ඝ කාලය නැවත් මොහොතකින් ගෙවිලා ඉවර වෙනවා කියලා දකින්නවා වගේ දකින්න. දැන් අපි පුංචි කාලේ නම් අවුරුදු 50 60ක් වෙනවා මේ ජීවිතේ විදෙක් කල්. දැන් මේ පුංචි කාලේ උපන්නාට පස්සේ මගේ වෙනස කොච්චර වෙලා තියෙනවා කියලා හිතුවොත් එහෙම. දැන් මේ වෙනස වෙන්න අවුරුදු 25 30 40 50 60 ගිහිල්ලා. නම් හිතන්නේ කිව්වොත් එහෙම වෙච්ච වෙනස බලන්න කිසිම තත්තර කියන්න පුළුවන්. උදා කාලේ නම් මෙහෙ දැක්කම මගේ වෙනස කොච්චර වෙලා තියෙනවා කියලා හිතුවොත් එහෙම. මොහොතකින් මොහොතකින් වේගයෙන් යනවා මනස. අර පුංචි කාලේ නම් මේ වෙනකන් ගියේ කාලයේ උස්මහත් වෙලා වැහැරිලා ගිය අවස්ථාව පෙන්නන. මෙන්න මේ වගේ මනසට දකින පුළුවන් වුණා නම් අර ගිය අවුස දැන් කිසි විනාක් කරලා ඒකේ උපත්ය ලැබලා ඒක ගෙවිලා යන කීකලේ මනසෙන් දකින පුළුවන් නුදාට. අව කල්ප ගානක් හිටපු කාලයේ බවලෝක තුනු වෙලාවක් තුලින් දකිනවා ගෙවිලා ගිය හැටි. අන්න ඒතකොට දකිනවා. එහෙනම් මම ලෝකේ අර මොන જાතිකද පතන්නේ. මේ ගෙවිලා වෙනසිර යන සම්පත්තිය කියලා හැවටෙන එකක් ලෝකේ අර ලැබියවා කියලා වැතුන වෙලක් වෙයි. එහෙනම් මොකද වැඩක් වෙන්නේ? අනේ යථාර්ථය දැකලා හිටියන අනිත්‍ය දුකනත් දැකලා හිටියන. එයා තව ධර්මයක් අවබෝධ කරලා තිනවා විමුක්තිය කියලා යමක් තියෙනවා. ඒක නම් ගෙවිලා ඉවර වෙන්නේ. අදාතරික නිවන නිවනමයි. මම එහෙම එකක් දැක්කා. ඒකයි සාරවත්. එයින් පිට ලෝකේ යන අසාරයි සාරයි කියලා හැවටලා ඉන්නවා. ඕක දැක්ක කෙනා දැන් මොකද ලෝකේ හැර වතන්? අර හැවටිච්ච එක වතන්න පුළුවන්ද යා? මෙන්න මේකද කියනවා මා විසින් පෙන්වූ මෛත්‍රී භාවනාවක් ඇතනම් මා හෝ මගෙන් අහගත්ත කෙනෙක් ඇර ඒ මෛත්‍රී භාවනාව දන්න කෙනෙක් දෙවියන් සහිත මරුන් සහිත බඳුන් සහිත සමන බඳුන් සහිත මේ තුන් ලෝකේ නැහැ. බුදුන් වහන්සේ දේශනා කරනවා. මම පිළිදී මේ මෛත්‍රී භාවනාව කියේ. දැන් මේ මෛත්‍රී භාවනාව කොහොමද? ඒක වැහිලා කියලා බමුණගේ නාක පොඩියක නදක් දෙන්න. බුදුන් වහන්සේ දෙන මෛත්‍රී භාවනාව වැහිලා. ආයිද වසන සූත්‍රයේ කියන සූත්‍රයේ පරි විග්‍රහ කරලා තියෙනවා පැහැදිලිව. ඒ භාවනාව මොකද්ද වළන්නේ කොහොමද? ඒකේ ස්වභාවය මොකද්ද ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා. අන්න ඒක දෙනවා බුදුරණන් හදේ දෙන මෛත්‍රී භාවනාව. කාවකින්ද? අලිතවසන සූත්‍රයේ තියෙන්නේ සංයුත්ත නිකායේ 5 වෙනි භාගය. සංයුත්ත නිකායේ 5 පළවෙනි භාගය. 219 වෙනි විදී. අලිතවසන සූත්‍රය. ඒකෙන් බලාගත්ත හැකි සම්පූර්ණ බුද්ධ දේශනා තුළම සූත්‍ර පිටකේ ඒ සූත්‍රයම රැඳෙනවා. ඒක කියනවා අපි මේ වැඩි යුතු නිවන් අවබෝධ කරගන්න හේතු වෙන මෛත්‍රී භාවනාව. අප්‍රමාණ මෛත්‍රිය කියන්නේ මොකක්ද කියන එක. බුදුරන් වහන්සේ දේශනා කරපු එදෙක්කල් කවුරුත් දැකේ නැති බෞද්ධයින් සඳහා දේශනා කරපු මෛත්‍රී භාවනාව එකතිය. හැඟවුණු බුදුමාගේ කලාවේ දකි කියන කොටේ ඒ සූත්‍රය හොඳට විග්‍රහ කරලාම තියෙනවා. අවසන් hali. බලාගත්ත හැකි හොඳට පැහැදිලිව තියෙන දේවල් ටික අපිට උත්තර දෙනවා. ඒක සිංහල තේරුම සම්පූර්ණ දාතියි. මේකයි බුදුරජාණන් වහන්සේ බෞද්ධයින් දෙන්නුයි මෛත්‍රී භාවනාව. ඒක හේතු ඇති එකක්. එහෙම කරන්න හේතුව තියෙනවා දකින්න. යථාර්ථයේ දැකලා පස්සේ ලෝකයට තවත් පතන්න වටිනා දෙයක් මේන් ඉහා නැහැ කියලා දැකලා ඉවරයි. එහෙනම් තවත් ලෝකයට යහපතක් පතන්න නම් ඉන් ඉහා පතන්න යහපතක් නැහැ. නිවන මුල් කරගත්තොත් සාන්තිය ලැබෙන්නේ. විවේක නිසිතව, විරාග නිසිතව, නිරෝධ නිසිතව, වොත්සග්ග පරිණාමී කියන කාරණා හතරේ නිසිත. මෛත්‍රී සහගත සති සම්බොජ්ජංගේ වරන්ඩ ධම්මවිචේ සම්බොජ්ජංගේ වරන්ඩ විරිය සම්බොජ්ජංගේ වීති සම්බොජ්ජංගේ පස්සාදි සම්බොජ්ජංගේ ඒ වගේම සමාධි සම්බොජ්ජංගේ උපේක්ෂා සම්බොජ්ජංගේ වරන්ඩ මේකයි මන් දුන මෛත්‍රී භාවනාව. ඉතින් විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත ඔත්තක පරිණාමී කරුණා සහගත සති සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වලදී සත්බොජ්ජංගේ වෙනවා කියන මෙන්න මේකයි මම කියව කරුණා භාවනාව. මේ ආදි වශයෙන් මෙත්තා කරුණා මුදා උපේක්ෂා භාවනා හතරම විග්‍රහ කරලා තියෙනවා. මේක මම හෝ මගෙන් අහගත්ත කෙනෙක් ඇරෙන්නේ මගේ ශ්‍රාවකෙක් මගෙන් අහගත්තා නම් ඇරෙන්නේ මේක දන්න කෙනෙක් තුන් ලෝකේ කවුරුවත් නැහැ කියලා දේශනා කරලා තියෙනවා. මෙන්න මේකයි මම පිළිගන්නේ මෛත්‍රී භාවනාව කියලා. හරි හේතුවත් තේ නිදුක් පිටා නිරෝගී තත්ත්ව ප්‍රතිතා කියලා ගියේ ඉන්නවා. ඔව් ඒ මොකද කියලාවත් දන්නේ නැහැ. අර විවේක නිසිත විරාග නිසිත වෙන්නේ කොහොමද? නිරෝධ නිසිත වෙන්නේ කොහොමද? ඔසග්ගවක් නාම වෙන්නේ කොහොමද? සති සම්බුද්ධංගෙට ගොඩර වෙන්නේ කොහොමද? ධම්මවිචේ සම්බුද්ධංගෙට වෙන්නේ කොහොමද? ඒක දකින්නේ අන්‍යයන් වෙන්න පිළි අර අනේ පරිබ්‍රාජිකයෝ කියන ඔව් වෙද දෙන විදිහ නෙමෙයි අපිත් අපේ ශ්‍රාවකීන් කියා දෙන්නේ. අවෛරි වූ අප්‍රමාණ වූ මහත්ගත වූ මිත්‍යාසහගතයේ එක දිශාවකට වරන්නේ එසේම දෙවෙනි දිශාවට තුන්වෙනි දිශාවට හතරවෙනි දිශාවට උඩයට ආදි වශයෙන් සියලු දිශාවන්හි සමාහ සමකොට සියලු දැනි අප්‍රමාණ වලන්නේ අපි කියා දෙන්නේ කොහොමයි ඔබ හන්දරට මේ බෞද්ධව තමයි හැදින් කොහොම නේද එහෙනම් තමයි වෙන්නේ කියන්නේ අපි කියන්නේ කී ඔබලා බෞද්ධව කියන එක මොකද වෙනද කියලා ඒක විසුනහතිලා ඉතින් අහනවා තමයි බුදු දානහත් විග්‍රහ කළා දුන්නා අද වෙලා දරාගෙන ඉන්න ඔය අනේ පරිභාෂිකය කොහොමද මේ යථාර්ථය දන්නේ යැයි මෙන්න මෙහෙම අහන්න ඉලන්නේ විග්‍රහයක් එන්නේ හිතේ වරලද මාත් විභාවනාව මෙලෝකේ බඳු විහරණයක් දෙනවාද ඒක පරලෝකේ බඳු විහරණයක් දෙනවාද ඒක අවසානයේ කොහොමද මේ ආකාරයෙන් කොහොමද කියියක් ඇන්නේ මෙන්න මේ ටික අහන්න ඉතින් මාර්තියක් දැන්නේතු කොහොමද වෙලා දරා ඉන්නේ එයයි බිම් බලා ගන්න නිසා කොහොමවත් උත්තර දෙන්නේ ඒක බුදුරණහතේ ඔක්කොම විග්‍රහ කරලා දෙන්නේ ඉතින් හරිදාසන සූත්‍රයේ සම්පූර්ණ විග්‍රහ කරලා දිනා අපි කියන එකක් අහන්න දෙයක් නැහැ පැහැදිලිව බලා ගන්න පුළුවන් බුදු දානහ දෙදුණු මෛත්‍රී භාවය. ඒකද වෙහිලා. පැහැදිලිව. නිවන් දකින විදිහේ තමයි මෛත්‍රී භාවනා කරනවා හැම වෙලේම. වැඩේ නේද? ඒ භාවනාව නෑ. මිත්‍යාභාග සමාධියනේ ඉහළ රූප ලෝකය. ඒක තමයි පොදි. අරිත්ත මරිත්ත සුප අප්පමාන සුප සුබ කින්දක. ඒ ලෝකෙම පොදි. ඒකම සෝවාන් ඵලයටපත් උනා නම් ඒ සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනාටත් අරමුණු කරන්න පුළුවන්. ඒ ධර්මයේ අදහස. ඒ අදහස වැඩුවොත් ඒ දැනට ඒ අදහස වැඩිමේ විතර උපදින්න හේතු වෙන මේ ධානිය වාදිනු. සමාධිය ලැබෙනවා. මේ සෝවාන් කුද්දිලා සමාධිය ලැබුවොත් එයා නැවත අපහු වෙන්නේ. එයාද අර අනාගාමී කෙනා සුද්ධාවාසී උපදිනවා වගේ. එයා කියලා සුභකින්න බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. එතනින් අවසාන කරගන්නවා ඒ වගේ.